කලවතුල මැත්තම ඔබතුමාට මිනිත්තු 8ක් කාලයක්. මිනිත්තු 8යි.
නැහැ.
හොඳයි. හරි.
හොඳයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම තාමත් වැදගත් අමාත්‍යංශ දෙකක්, විදේශ කටයුතු වගේම කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශ. මේ අමාත්‍යංශ දෙකම ඉතාමත් වැදගත් අමාත්‍යංශ හැටියට අපිට පේනවා. ඒ වගේම මේ අමාත්‍යංශ දෙකටම අභියෝග ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම මේ අභියෝග වලට ගැළපෙන ආකාරයෙන් එක කොටුවක ඉඳලා එක සීමාවක ඉඳලා වැඩ කරන්න ගියොත් මේ තියෙන අලුත් අභියෝග වලට මම හිතන්නේ අපිට මූණ දීලා ජයග්‍රහණ ලබන්න බෑ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම විදේශ කටයුතු අමාත්‍යංශය ගැන මම පොඩි ප්‍රමාණයක් කතා කරනවා. අපේ රටේ ඉතිහාසය ඉඳලම අපි දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. අපිට අනිකුත් රටවල් එක්ක සම්බන්ධතා ගන්නාවක් තියෙන රටක් හැටියට. හැබැයි අද මං හිතන්නේ අපිට ඉතිහාසයේ බරපතලම අභියෝග ගණනාවක් තියෙනවා අපේ රට මේ ඇතිවුණු බංකොලොත් තත්ත්වයත් එක්ක. එතකොට ඒ තත්ත්වයෙන් මිදිලා එහාට යන්න නම් විශේෂයෙන්ම අපේ රටේ අපි දැක්කා පහුගිය කාලේ ඩොලර් නැතිකම නිසා තානාපති කාර්යාල සමහර ඒවා වහන්න සිද්ධ වුණා. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි අපිට ඇත්තරම අද ලෝකෙත් එක බලනකොට තානාපති කාර්යාල වහන්න නෙමෙයි අපි තව අරින්න ඕනේ. අපේ සම්බන්ධතාවය තව වැඩි කරගන්න ඕනේ විදේශ රටවල් එක්ක. ඉතින් ඒ නිසා නමුත් අපිට සිද්ධ වුණා වහන්න. ඉතින් ඒ නිසා අද විශේෂම කියන්න ඕනි දැන් තානාපතිරු පත්ක්‍රීම ගැන කතා කරා. එතෙන්දී මේ වෘත්තිය මට්ටමේ පත් කරන්න ඕනි කියලා කිව්වා. අපි පිළිගන්නවා. හැබැයි ඊටත් වඩා මම හිතනවා ඒ වෘත්තිය මට්ටමත් වගේම ඒ සුදුසුකම් ඒ ස්ථානයට ගැලපෙන තානාපතිරු පත්කරන එක තමයි ඉතාමත් වැදගත්. ඒක අත්‍යවශ්‍යයි අද අපේ රට මේ තියෙන තත්ත්වෙත් එක බැලුවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ඒ වගේම තමයි අපේ රටේ දැන් මේ විදේශ කටයුතු අමාත්‍යංශයේ සංඛ්‍යාලයකට බැලුවාම අපේ රටේ විදේශ රැකියාවලට ගිහිල්ලා ඉන්නවා කියලා තියෙනවා සංඛ්‍යාලයක නනුව. විදේශ කටයුතු විදේශ රැකියා අමාත්‍යංශෙත් දෙකේම තියෙන සංඛ්‍යාලයක නනුව 115ක් විතර. මම නම් විශ්වාස කරන ඊට වැඩිය ඉන්නවා කියලා. අපේ රටේ විදේශ රැකියාවල මං හිතන්නේ ওই සංඛ්‍යාලෝක නැතිව තව 105ක් විතර ඉන්නවා. ඒතර 120ක් විතර අපේ රටේ වෙන රටවල රැකියාවල නිලතලා ඉන්නවා. ඉතින් එහෙමනම් විශේෂයෙන්ම අපි දැක්ක පහුගිය එක කාලෙකදී මේ අපේ තානාපති කාර්යාල විශේෂයෙන් කොවිඩ් අවස්ථාවේදී මේ කම්කරු අංශයේ යම් යම් ක්‍රියාත්මක වෙන අංශ නිලධාරීන් ගෙන්නලා ප්‍රශ්න ගණනාවක් ඇති වුණා. හැබැයි මං හිතනවා මේ වෙනකොටත් අපේ රටේ මිලියන 2ක් විතර විදේශ රැකියාවල ඉන්නවා නම් තව අවශ්‍යතා ගණනාවක් තියෙනවා. ඒ අය අපේ රටට විදේශ විනිමය අපේ රට විශාල වශයෙන් ගේන කණ්ඩායම්. අපි ගත්තාම දැන් වැඩිම ප්‍රමාණයක් අපේ රට ඩොලර් එන්නේ මේ විදේශ රැකියා ක්ෂේත්‍රය හරහා. ඉතින් එහෙනම් අපේ යුතුකමක් තමයි ඒ අය බලාගන්නේ. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා රජයේ අවධානය මේ අමතුරු දෙන්නම ඉන්න නිසා මම පැහැදිලිවම කියනවා අපේ මේ රැකියා කරන අය බලාගන්න. ඒ අංශයක් තියෙනවා වෙනම තානාපති කාර්යාලවල. ඒක තව වැඩි දියුණු කරන්න ඕන. මොකද ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ වගේම විදේශපෙත්තුම ඔදුවා නැති වෙලා මම කිව්වේ අපි දැන් පහුගිය කාලේ ඩොලර් නැති වෙලා අපේ සමහර තානාපති කාර්යාල වැහුවා. ඉතින් අපි ඒ වෙලාවේ ඒ ප්‍රශ්නේ තිබුණා. නමුත් අපි තව තවත් තානාපති කාර්යාල ඇති කරගත යුතුයි. මේ සම්බන්ධතා ඇති කරන්න. ඉතින් ඒ වගේම තමයි අපිට මුදල් නැත්තම් අපිට තියෙනවා හොරණි කොන්සල් කෙනෙක් පත් කරන අවස්ථාව. අන්න ඒ එවැනි අවස්ථා ලබා දිය යුතුයි. අපි දැක්කා ඉතාලියේ අපි ගිය අවස්ථාවේ ඒ පිරිස අපි හම්බුණාම එයාගේ ඉල්ලින් ගණනාවක් තිබ්බා. තමන්ගේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න අවශ්‍ය කාර්යාලය. රජයේ මුදල් නැත්තම් අඩු ගානේ අර ගරු සේවයක් කරන කොන්සල් ජෙනරාල් වෙනෙක් පත් කරන හැකියාව තියෙනවා. ඉතින් ඒ කටයුතු ඉතාමත් කඩිනමින් කරන්න අවශ්‍ය වෙනවා. මොකද අපේ රටේ 120ක් විතර ජනතාවක් විදේශ රැකියා කරලා දැන් අපි බංකොලොත් වෙලා තියෙන රටකට ප්‍රධාන ආදායම හැටියට ඩොලර් එවන කණ්ඩායම් බවට පත් වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම විදේශ සේවා අමාත්‍යාංශයටත් ලොකු වගකීමක් තියෙනවා මේවා සම්බන්ධයෙන් හොයලා බලලා. ඒ වගේම මගේ දැන් ඇමෙත්තුමා අර මම මුලින් කිව්වා මේ කොටු වෙලා අපිට මේ කාර්යය දැන් කරන්න බෑ. අපි දන්නවා සමහර තානාපති කාර්යාලවල ඒ නිලධාරි එයා මේ කැරියර් ඩිප්ලොමැට්ද එහෙම නැත්නම් අලුතෙන් ගියාද කියලා නැහැ ගොඩක් දෙනෙක් මේ එක කොටුවක තමයි වැඩ කරන්නේ. එහෙම වැඩ කරලා මේ රට අපිට මෙතනින් එහාට ගෙනියන්න බෑ. අපි ඒ කොටුවෙන් පිට වෙන්න ඕන කාලය අවිල්ල තියෙනවා. මොකද අපි ඉන්නේ අමාරු තැනක. අපි දැකලා තියෙනවා නොයෙකුත් දේවල් වලට අපි අපේ ජනතාව ඒ තානාපති කාර්යාලයට ගිහිල්ලා කතා කරාම ඒවා නීතියෙන් පිට දේවල් එහෙම නැත්නම් මේවට අපිට උදව් කරන්න බෑ කියලා මග අරිනවා. එහෙම බෑ. අපි දන්නවා ලෝකේ අනික් රටවල් තමන්ගේ පුරවැසියෙක් වෙනුවෙන් ඒ පුරවැසියා සම්බන්ධයෙන් ඒ තානාපති කාර්යාලය ලොකු වගකීමක් දරනවා. ඉතින් අපේ රටට ඉතාම අවශ්‍යයි මේ සම්බන්ධයෙන් පුහුණුව ලබපු ඒ වගේම මේ අර කොටුවෙන් පිට කල්පනා කරලා අපේ අයට උදව් කරලා අපේ අය ආරක්ෂා කරන කණ්ඩායමක් අවශ්‍යයි කියන එක පැහැදිලිවම කියන හැම කෙනා ගැන නෙවෙයි මං කිව්වේ යම් තැන්වල ඒ වගේ සිද්ධි ගණනාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ අද තියෙන මේ දේශපාලන වාතාවරණය අනුව බැලුවාම දැන් මෙතනින් පටන් ගත්තම ඉන්දියාව, ජපානය, මේ පැත්තෙන් ඕස්ට්‍රේලියාව, යුරෝපය, ඇමරිකාව දක්වා අපේ හොඳ සම්බන්ධතා තියෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් චීනය, දැන් ආසියාව. දැන් ආසියාවත් එක්ක අපි හොඳ සම්බන්ධයක් අපිට තියෙන්න ඕනි. දැන් අපි බැලුවාම අපේ රටේ අපට අයනේ ගරු ඇමතිතුමනි, විදේශ ඇමතිතුමනි, අපේ රටේ අපනයනය දැනට ඇමරිකාව, යුරෝපයට තමයි අපි වැඩිම ඩොලර් ප්‍රමාණයක් අපිට ගේන්නේ. හැබැයි අපි දැන් බැලුවම ඇංගලොස් ශේස්ත්‍රයේ දැන් මේ වෙනකොට සමහර ඒවා වහගෙන යනවා. ඇයි ඒකට හේතුව? මේ රටවල ඉල්ලුම අඩු වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් ආසියාව දැන් ඉස්සරහට නැගගෙන එනවා. දැන් අපි ආසියාවත් එක්ක වෙලඳාම මීට වඩා ඉක්මනින් කඩිනමින් අපි ආරම්භ කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා අපේ තානාපති කාර්යාලවල විශාල වගකීමක් තියෙනවා මේවා සම්බන්ධයෙන් සම්බන්ධීකරණය කරලා අපි ඉස්සරහට යන්න. මොකද අපි අපිට කියන්න බෑ යුරෝපයේ තවදුරටත් මේවා ඉස්සරහට ලොකෝට අපිට වෙළඳපොළක් ලැබෙයි කියලා. ඇමරිකාවෙත් ඒ වගේ. ඒ නිසා අපි අලුත් වෙළඳපොළවල් හොයාගෙන යන තත්ත්වයට අපි පත් වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ 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 කරුණු අපි අවබෝධ කරගෙන අපි මේ රටවල් හොයලා බලලා මේවා අපි සමීක්ෂණය කරලා අපේ රටේ අපනානේ සම්බන්ධයෙන් ඒ වගේම ආයෝජකයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී විශේෂ අවස්ථාවක් අපි ගන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම විදේශ රැකියා ක්ෂේත්‍රය ගත්තහම අද වෙනකොට අපේ රටේ තරුණයෝ විශාල පිරිසක් මේ ජීවත් වෙන්න තියෙන අමාරුකම නිසාම විදේශ රැකියාව හොයාගෙන තමයි යන්න බලන්නේ. ඉතින් ඒක නිසාම අපි දකිනවා මේකේ ජාවාරම්කාරයෝ එහෙම නැත්නම් ජනතාව රවට්ටලා මුදල් මංකොල්ල කරන කණ්ඩායම් බිහි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා විදේශගත වෙන්න අපි දැක්ක පහුගිය දවස්වල වැඩිම පොලිමේදී පාස්පෝර්ට් එකට පාස්පෝර්ට් ගන්න. ඉතින් ඒ නිසා ඔබතුමාගේ කාර්යාලයේ විශේෂයෙන් විදේශ සේවා කාර්යාංශයෙන් වෙනදට වඩා මේ වැරදි වැඩ කරන මේ හොරකම් කරන මේ ජනතාව රවට්ටන කණ්ඩායම ගැන අවධානය යොමු කරන්න වෙනවා. මොකද එහෙම නොවුනොත් ජනතාව විශේෂයෙන්ම තරුණයෝ ගොඩක් දෙනෙකුට විශාල අපහසුතා ගණනාවක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමයි නීත්‍යානුකූලව මේ රට විදේශ සඳහා කරන නියෝජ්‍යයන් ඒජන්තවරු ඒ අයට අවශ්‍ය පහසුකම් සහ සහයෝගය ලබා දෙන්න ඕනේ. මේ දෙකම දෙපැත්තෙන් කරෙන්න ඕනේ. මොකද ඒ අයත් ලොකු සේවාවක් ඉෂ්ට කරනවා. මොකද ලක්ෂ 15ක් රට යවන්න මේ ඔක්කොම ආන්නුවේ යන්නේ නැහනේ. දැන් කොරියාවට දැන් ඔය කියන වගේ ඊශ්‍රායලට ඔය කීප දෙනෙක් විතරයි රජයේ මැදිහත් වෙලා ක්‍රියාත්මක කරන්නේ. නමුත් අනිත් සියල්ලම මේ ඒජන්තකරුවන් තමයි ඒ සඳහා සහාය ලබා දීලා මැදිහත් කරන වෙලා ඒ කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා නීත්‍යානුකූලව නිවැරදිව කරන කණ්ඩායම තෝරාගෙන ඔබතුමාගේ අමාත්‍යංශ හරහා ඒ සඳහා සහාය ලබා දෙන ගමන්. මොකද මේක අපිට ඉතාමත් වැදගත් වෙනවා. අපේ රට ඉස්සරහට ගෙනියන්න නම් විදේශ රැකියා ක්ෂේත්‍රයේ අපිට කෙටි කාලීන සහ දීර්ඝ කාලීන කියලා වැඩසටහන් දෙකක් තියෙන්න ඕනේ. මොකද මේ වෙලාවේ ජනතාව බලන්න කොහොම හරි ජීවත් වෙන්න මේකේ අමාරුකම නිසා රට ගිහිල්ලා යමක් හොයාගන්න. ඒ වගේම අපි මේ ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම දීර්ඝ කාලීන වශයෙන් පුහුණු ශ්‍රමිකයන් ස්කිල් කණ්ඩායම අපි පුහුණු ගන්න ඕනේ. අද ලෝකයේ ඉල්ලින් ගණනාවක් තියෙනවා අපේ හෙදියන්ට. ඒ වගේම වැඩිහිටියෝ බලාගන්න අයට ඒව සඳහා අවස්ථාවල් වැඩි කරන්න ඕනේ. ඒවායි මොකද පඩි වැඩි ප්‍රමාණයක් ලැබෙනවා. දැන් සමහර රටවල ඩොලර් 3,000-4,000 මේ සඳහා ගෙවනවා. ඒ නිසා විශේෂයෙන්ම අපේ රට බංකොලොත් වෙලා තියෙන රටක් ඇතුලින් ගොඩ ගන්න ලොකු කාර්යභාරයක් විදේශ කටයුතු අමාත්‍යාංශයටත් ඒ වගේම විදේශ රැකියා අමාත්‍යාංශයටත් තියෙනවා. ඔබ දෙපළට මගේ දැන දෙන්නම හොඳ අමාත්‍යවරු හැටියට වැඩ කටයුතු කරනවා අපිට පේනවා. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම මේවා සම්බන්ධයෙන් අර වෙනස් විදිහට හිතලා අලුත් විදිහට හිතලා අලුත් අභියෝග වලට අපි කොහොමද මුහුණ දෙන්නේ කියලා හිතලා අර මං කිව්වා වගේ අපිට ඇමරිකාව, යුරෝපයේ තියෙන වෙළඳපොළ අපිට ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඒ විදිහ එහෙමනම් ආසියාවේ අලුත් තැන්ගොට අපි වෙළඳපොළ අපි හොයාගන්න ඕනේ. ඒක අමාරුයි කියලා අපි අතහැරලා හරියන්නේ නැහැ. මොකද එහෙම නොවුනොත් අපේ දැන් ඇඟලුම් ශේෂ්ඨයේ විශාල වශයෙන් කඩාවැටීමක් තියෙනවා. මොකද ඒකට ප්‍රධානම හේතු වෙලා තියෙන්නේ අර ඉල්ලුම අඩු වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ අමාත්‍යංශ දෙකේම වැදගත්කම
අපිට එදා ඉඳන් කාලය අවසන් වෙනවා.
ඉතිහාසින් නම් බලපෑවා. තව එක කාරණයක් මම කියන්න ඕනේ. විශේෂයෙන් විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අපිට ඍජු ඒ වගේම සමබර ප්‍රතිපත්තිය තියෙන්න ඕනේ. එහෙම නොවුනොත් ප්‍රශ්න ගණනාවක් ඇති වෙනවා. ඒක උදාහරණ ඕන තරම් තියෙනවා. අපි අවුරුදු 30ක යුද්ධයකට පැටළුනේ අපේ විදේශ ප්‍රතිපත්තිය තිබුණු යම් යම් ගැටලු නිසා. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේ අද මේ වෙලාවේ ලෝකයේ ඇතුලේ ඉතාමත් ගැටලුකාරී තත්ත්වයක්. ඒ නිසා අපි ඉතාමත් පරිස්සමට ඉතාමත් බොහොම පරිස්සමෙන් මේ වෙලාවේ අපේ රට ඒ තත්ත්වය තුළ අපි කටයුතු කරන්න ඕනේ කියන එක මතක් කරමින් විශේෂයෙන් විදේශ ප්‍රතිපත්තිය ඉතාමත් ඉහළ මට්ටමේ මේවා සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ කියන මතක් කරමින් ඇමතිතුරු දෙන්නටම මේ කටයුතු කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මා වචන සල්පේ අවසන් කරනවා.
බෞමිසිකේ ප්‍රතිමන ගරු තාරක බාලසූරි මහත්මයා,
අපි තානාපති කාර්යාලයේ වහනවා විතර අපේ අපිට මම හිතන්නේ අපේ ඇමතිතුමාටයි මටයි කියන්න බැරි වුණා. අපි රොමේනියාවේ තානාපති කාර්යාලයක් අපි විවෘත කරා. 30 මම හිතන්නේ 35,000ක් විතර අද ලාංකිකයන් රොමේනියාවේ වැඩ කරනවා. ඉතින් මම හිතන්නේ ඒක කොච්චර ආර්ථික අපහසු තිබුණත් අපි ඒ තානාපති කාර්යාලයට විවෘත කරපේක විශේෂ කාරණාවක් හැටියට කියනවා.
හොඳයි බෞමිසිතේ. ගරු ජගත් පුෂ්පකුමාර මහත්මයා, ප්‍රතිමාට මිනිත්තු 13ක් කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම මුලදීම ස්තුතිය පළ කරනවා ප්‍රතිගරු ජනාධිපතිතුමත් ඒ වගේම අපේ අමාත්‍යංශයේ ගරු අමාත්‍යතුමාටත් අපේ අමාත්‍යංශයේ ලේකම්තුමා ඇතුළු සියලුම නිලධාරීන් මහත්මාත්මීන්ටත් ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීන් ඇතුළු සියලුම නිලධාරීන්ටත් රට පුරා පවතින සියලුම අපේ ආයතනවල වැඩ කරන සෙසු නිලධාරීන් ඇතුළු ශේෂ්ත්‍රයේ වැඩ කරන සියලුම නිලධාරී මහත්මාත්මීන්ටත් අපේ කටයුතු කරගෙන යන්න අමාත්‍යංශයේ ප්‍රවර්ධනය සඳහා කටයුතු කරගෙන යන්න ලබා දෙන සහාය සම්බන්ධව. ඒ වගේම අද මේ කතාව මම පිළිතුරු කතාව කරන්න බලාපොරොත්තු වුණේ මීට වඩා වෙනස් විදියකට. අද 180කට හැරිලා මේ කතා කරන්නේ ඒ සම්බන්ධව අතිගරු ජනාධිපතිතුමාටත් ඒ වගේම ජනාධිපති ලේකම් සමන්වයකනායක මැතිතුමාටත් මගේ අමාත්‍යතුමාටත් විශේෂ ස්තුතියක් පළ කරන්න මේ අවස්ථාවක් කරගන්නවා. අද මේ අවස්ථාව වෙනකොට අපේ අලවත්වල ගරු මැතිතුමා කතා කරා මේ වංචා සම්බන්ධව දිගින් දිගටම අපේ විමර්ශන ඒකකයත් ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියත් අඛණ්ඩව මේ අත්අඩංගුවට ගැනීම කරගෙන යනවා. අපි දන්නවා පොලිසිය කොච්චර සීරුවෙන් තිබුණත් අර මිනිමැරුම් මංකොල්ල කෑම් අඛණ්ඩව සිදු වෙනවා. ඒ තිබේදීත් අපිත් කරන්න පුළුවන් උපරිම මට්ටමින් කටයුතු කරගෙන යන බව විශේෂයෙන් මතක් කරන්න ඕන. ඒ වගේම අඩිකල නාදන් අන්තුමා කිව්වා දෙමළ භාෂාව සම්බන්ධව උපදේශකවරු බෙදුමල්ට කියනවා. ඒ වගේම අප ගජේන්ද්‍ර මැතිතුමත් කිව්වා අපි හුඟක් මේක ભેදයක් නැහැ. ජාති ආගම් කුල ભેදයක් නැහැ. අපේ සේවාව සැපීම සඳහා අපි සිංහල හෝ වේවා, ද්‍රවිඩ හෝ වේවා, මුස්ලිම් හෝ වේවා සියලු දෙනාම අපිට අවශ්‍යයි. එයාට පාසුකම් සලසන්න එයාගෙන් ප්‍රයෝජනයක් රටට ලබලා දෙන්න. නමුත් අපිට වෙන ප්‍රශ්නේ තමයි ජපන් භාෂාව ඉගෙන ගැනීම සඳහා ඒ වගේම කොරියන් භාෂාව ඉගෙනීම සඳහා ද්‍රවිඩ උපදේශකවරුන්ගේ බරපතල හිඟයක් තියෙනවා. එහෙම අය හිටියනම් අපිට තවත් උදව් කරන්න හැකියාව තියෙනවා කියන එක මතක් කරන්න කැමතියි. ඉතින් අපි ඩීබී හේරත් මැතිතුමා එතුමාට ලැබුණු පැමිණිල්ලක් ගැන සඳහන් කරා. ක්වෙට් තානාපති කාර්යාලයේ අපි විමසල මට දැන් පිළිතුරු එව්වා. වෙන්දේසි කිරීමක් වෙන්නේ නැහැ. ඒ අය ස්පොන්සර් කැමති නැත්නම් ගෙන්නලා තියාගෙන වෙනත් ස්පොන්සර් කෙනෙක් අරගෙන රස්සාවට දෙනවා. එහෙමයි තමයි කටයුතු කරන්නේ. එහෙම නැතුව සමහර අය කියන විදිහට පැනලා ගිහිල්ලා එයා හිතාමතාම පැනලා ගිහිල්ලා එහෙම තත්ත්වයන්ටපත් වෙනවා. එහෙම නැතුව ගෙනල්ලා වෙන්දේසි කිරීම කරන්නේ නැති එක කියන ගැන විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒකට පිළිතුරු දෙමි. ඒ වගේම අපේ රටේ විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ සංවර්ධන නිලධාරීන් 900කට අධික සංඛ්‍යාවක් ඉන්නවා. මෑට ගමන් වියදම් හැටියට දෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමා රුපියල් 2000යි. ගරු අමාත්‍යතුමාත් මමත් සාකච්ඡා කරලා මම මේ පළාත් 9න් 8කටම ගියා. තව එක පළාතට යන්න තියෙන්නේ. අපි එතෙන්දි සාකච්ඡා කරා මේ රුපියල් 2000ට පෙට්‍රල් ලීටර් 5ක්වත් ගහගන්න බෑ. ඒ නිසා අපි තීරණය කරා ඒ සම්බන්ධව විශේෂයෙන්ම වැඩ කරන ප්‍රගතිය අනුව එක ප්‍රගතිය අනුව කොහොමද වැඩ කරන්න කියන එක බලලා ඒ රුපියල් 5000 දක්වා වැඩ කර ඇගයීමක් කරලා ගෙවන්න දෙන්න ඒ සඳහා අපිට ප්‍රශ්නයක් වුණා අපි මේ සම්බන්ධව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ඇව්ව 2023 6 9 වෙනිදා ඒකට පිළිතුරක් ආවෙ නැහැ චක්‍රලේඛනේ යවන්න උපදෙස් සඳහා එකඟතාවය ලැබුණේ නැහැ ඊළඟට 2023 10 19 වෙනි දින නැවත අපි සීකැඳවීමක් ඇව්වා ඒකටත් පිළිතුරක් ලැබුණේ නැහැ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වර්ෂීය කියන දවසේ මම මේ ලිපිය ගෙනල්ලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්තුමාට දුන්නාට පස්සේ 2011 මේ 24 වෙනිදා ඔව් මම ඊයේ පෙරේද තමයි මේ අට ලැබුණේ මේක අපිට අනුමැතිය ලැබිලා තියෙනවා අපි ජනවාරි පළවෙනිදා ඉඳලා මේකත් ගෙවීම අපිට කරන්න හැකියාව ලැබෙන බව අපි සතුටින් මතක් කරන්න කැමතියි ඒ වගේම විශේෂයෙන් අපේ ගජේන්ද්‍ර මන්තුමා කිව්වා දැනුවත් වීම සම්බන්ධව මම හිතන්නේ ඒක අපේ අඩුපාඩුවක් අපේ ගරු ඇමතුමත් පිළිගත්තා අපි දැනුවත් කරන්න පටන් බලාපොරොත්තු වෙනවා කොරියන් විභාගයේ කොරියාවේ විභාගයේ සමත් වෙලා ඒ සමත් වුණ වෙබ් එකට දැම්මට පස්සේ එහෙ හියුමන් රිසෝර්ස් ඩිපාර්ට්මන්ට් එකෙන් තමයි එහෙන් තෝරාගෙන එවන්නේ මෙහාට ඊට පස්සේ එවන කට්ටිය තමයි අපේ කාර්යාංශයේ මැදිහත් වෙලා යැවීමට කටයුතු කරන්නේ ඒ වගේම ඊශ්‍රායලයේ NVQ පාඨමාලාව හදාරින්න අය අපේ විදේශ සේවා කාර්යාංශයේ රෙජිස්ටර් වුණාට පස්සේ එයා ඔන්ලයින් ඉන්ටර්වියු එකක් කරලා ඒක වෙබ් එකට ඇතුළත් කරාට පස්සේ එහෙ කවුරු හරි මේ බලාගන්න ඒ සාත් සේවයට කැමති කෙනෙක් ඉන්නවනම් එයලා තමයි අපිට එවන්නේ එහෙන් ඒ අය තමයි යවන්නේ ඇග්‍රීමෙන්ට් එක ඒ අනුවයි කටයුතු කරන්න කියන එක මතක් කරන්න කැමතියි ඒ වගේ අපේ හිතවත් වීරසුමන දිසානායක මැතිතුමා වීරසුමන මැතිතුමා අපිට කිව්වා දරුවා ජනාධි අතිගරු ජනාධිපතිතුමා කිසිම දෙයක් අපේ අයවැය සම්බන්ධව ඉදිරිපත් කළා නැහැ කියන එක අපි එතුමාට කියන්න කැමතියි අයවැය සම්බන්ධව අපිට පුනරාවර්තන වියදම් සඳහා ඒ වගේම ප්‍රාග්ධන වියදම් සඳහා මිලියන 6800ක් විතර දීලා තියෙනවා අපි සන්තෝෂෙන් කියනවා අපිට දෙන මුදලට වඩා මුදලක් අපි භාණ්ඩාගාරේ ලබලා දීලා තියෙනවා කියන එක අපි කියන්න කැමතියි මිලියන 6800යි පුනරාවර්තන සීළු පඩි නැසයි අනෙක් වියදම් අපි 1000 ගණනක් තියෙනකොට 6000 ගණනක් දීලා තියෙනවා අපි 7000 භාණ්ඩාගාරේ තියෙනවා අපි රජයට මුදල් උපය දීලා තියෙනවා රජයෙන් අපි ගන්න බලාපොරොත්තුක් නැතුව අපි ඒක දීලා තියෙනවා කියන එක සන්තෝෂයෙන් කියන්න ඕනේ. ඒ වගේම අපි මතක් කරන්න කැමති විශේෂයෙන්ම මේ තිබෙන තත්ත්වයන් මත අපි කඩුද. ඒ වගේම ඉතාලියේ සම්බන්ධව අපේ හෙක්ටර් අප්පුහාමි අර මන්ත්‍රීතුමා කතා කරා ඩ්‍රයිවිං ලයිසන් එක සම්බන්ධව මේක මාස ගණනක් අවුරුදු ගණනක් කල් ඇද තිබුණේ. මම මේ මාස කීපයකට පෙර ඉතාලිය සංචාරයේදී එහෙ පිරිස ඇවිල්ලා සාකච්ඡා කරාම එහෙ ඉන්න ශ්‍රී ලාංකිකයන් පිරිස කතා කරා මම නැවත ලංකාවට ආවට පස්සේ අපේ මෝටර රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මම අමාත්‍යාංශයට ගෙනලා සාකච්ඡා කරලා ඒක යව්වට පස්සේ ඉතාලියෙන් නැවත ඉතාලි තානාපති කාර්යාලයෙන් අපිට ලිපියක් එවලා තිබුණා 2023 වෙනිදා මේකේ ක්ලැරිෆිකේෂන් වගේ තිබුණා ඒක අපි 2023 10 4 කිසි ප්‍රමාදයක් නැහැ. ඉතාලම කිටි කාලයක් තුළ අපි ස්තුතිවන්ත වෙනවා මෝටර රථ දෙපාර්තමේන්තුවේ කලින් නම් එහෙම ප්‍රමාදයක් තිබුණා. අපි ගෙනල්ලා සාකච්ඡා කරන්න සාදුණා. ඉතාලිය තානාපතිතුමා ඉතාලියේ ශ්‍රී ලංකාවේ ඉන්න තානාපතිතුමා කරු ඇමතුමත් මමත් මුණ ගැසුණු අවස්ථාව අපි සාකච්ඡා කරාම එතුමා කිව්වා දැන් මේ ප්‍රොසෙස් එක කරගෙන යනවා. දැන් අපි මේ පැත්තෙන් කරන්න ඕන හැම දෙයක්ම කරලා තියෙනවා. ඉතාලි රජයේ පැත්තෙන් ඒක දැන් කරන්න තියෙනවා ඒක කරගෙන යන බව දන්නවා නැත්නම් මේ සම්බන්ධව මම මේ මතක් කරේ සමහර අය මේක ලකුණු දාගැනීමේ අරමුණේ පඩි වැඩි කරන්න 10000ක් වැඩි කරන අය කිව්වම පෙළපාලි යනවා උද්ඝෝෂණය කරන මේගොල්ලන් දන්නවා වැඩි කරනවා කියලා ඒ කණ්ඩායම දැන් ඉතාලියේ ගිහිල්ලා මේ සෙල්ලම කරන්න සූදානම් වෙන බව අපිට වාර්තා වෙනවා ඒ නිසා මම හිතනවා මේක සජීවීව නරඹන ඉතාලියේ පිරිසක් ඉන්නවනම් ඒ වගේම මේක ගැන ගිහිල්ලා ආපහු බලන්න පුළුවන් ඉතාලියේ පිරිසක් ඉන්නම් මේ පණිවිඩය දෙනවා එක එක්කෙනාට අහුවෙන්න එපා හැමදාම ගුරුවරුන්ගේ පඩි වැඩි කරන්න සූදානම් වෙලා හිටියා ඔක්කොම එකට එකඟතාවය අරන් කඩයුතු කරනකොට මෙහෙ පෙළපාලි යනවා දරුවන්ට සපත්තු දෙක දෙන්නනේ දරුවන්ට පාසල් ඇඳුම දෙන්නනේ දැන් 20000ක් යන්න කියලා ඊයත් උද්ඝෝෂණය කරනවා දරුවෝ ගැනට වඩා තමන් ගැන හිතන්නේ මේ ප්‍රශ්නය කාටත් ප්‍රශ්නයක් තියෙනවා මේ ජීවන වියදම කාටත් ප්‍රශ්නයක් ඒක සියලු දෙනාම ඒක දරාගත්ත අඩුතු කරන්න රටේ තියෙන තත්ත්වය අනුව ඒ වගේම මට මතකයි මීට මං අවුරුදු 5කට 6කට විදේශගත වුණාම සමහර අය කිව්වේ පිලිපීනේ ඉන්න පුහුණු ශ්‍රමිකයන් අපේ ඉන්නේ නුපුහුණු ශ්‍රමිකයන් දැන් කිසිම කෙනෙක් නුපුහුණු අය හැටියට යන්නේ ග්‍රෝසේවිකාවක් ගියත් පුහුණු වෙලා අනිවාර්ය පුහුණු සාති අරගෙන තමයි යන්න ඕන. එතකොට ස්කිල් ලේබර්ට ගෙවන ගාණම ගෙවනව නැත්නම් ඉස්සලා අන්ස්කිල් ලේබර් හැටියට අපිට අඩු ගාණක් ගෙව්වේ. ඒ අපි අනිවාර්යෙන් මේක ඒ කටයුතු කරලා පුහුණුවක් ලබාගෙන තමයි යන්න කටයුතු කරන්නේ. ඊළඟට මමත් ගරු අමාත්‍යතුමත් ප්‍රධානත්වයෙන් වෘත්තීය පුහුණු අධිකාරිය, සංචාරක සංවර්ධන අධිකාරිය, පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යාංශවල ප්‍රධාන ලේකම්තුමල්ලා ගෙනලා සාකච්ඡා කරලා අපි මේ සඳහා විවිධ පුහුණු අවස්ථා ලබා දීම සම්බන්ධව කටයුතු කරගෙන යනවා. දැන්ටමත් 12 වසරෙන් පස්සේ අය 13 වසරට යනකොට ඒ අය විභාග සමත් වෙලා ඉතුරු අයට වෙනම පාඨමාලාවක් මේ සඳහා කටයුතු කරන්න ළඟදීම අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ක අපේ කාර්යාංශයේ නිලධාරීන් එකතු වෙලා සාකච්ඡා කරගෙන යනවා. ගරු අධ්‍යාපන අමාත්‍යතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. එතුමා විශේෂ අවධානයක් යොමු කරලා අපිට ඒ කටයුතු කරලා අපිට විශාල මුදල් සම්භාරයක් ගෙන ඒමට රටට අවශ්‍ය සහාය ලබා දීම සම්බන්ධව අපි විශේෂයෙන් මතක් කරන්න කැමැතියි. මම හිතන්නේ ඒ වගේම මම මේ කාරණාව මතක් කරන්න ඕන, මොනරාගල දිස්ත්‍රික්කයේ විදේශගත වෙන අයට පුහුණු වෙන්න තැනක් නැහැ. එයා හාලියල්ට යන්න ඕන, එහෙම නැත්නම් අම්පාරට යන්න ඕන, එහෙම නැත්නම් තංගල්ලට යන්න ඕන, එහෙම නැත්නම් රත්නපුරයට යන්න නැත්නම් කොළඹට එන්න ඕන. මේ සම්බන්ධව ගරු අමාත්‍යතුමාගේ එකඟතාවය අනුව අපි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරලා ගරු අතිගරු ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කරලා කැබිනට් මණ්ඩලය අනුව ඒක අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ ගොඩනැගිල්ලට මම විශේෂයෙන් ගලන් කරන්න ඕන, වැඩ කරනකොට වැඩ නොකරන අයට පොඩි ඉරිසියාවක් හිතෙනවා. හැම දිස්ත්‍රික්කෙම තියෙනවා ගරු ප්‍රධාන වැඩ කරනකොට වැඩ නොකරන අය ඉන්නවා දේශපාලච්චි. ඒගොල්ලන් කරලා නිලධාරී ලව්වා ඔලප්පු කරලා තවත් පිරිසක් ඒක අස්සට රිංගවලා මේක ප්‍රමාද කරලා තියෙනවා. මම ස්තුතිවන්ත වෙනවා. මා සුදි වන්ද වෙන කොහෙද වුණත් කමන්නේ, කොහෙ වුණත් කමන්නේ. මේ ඇතින් තියෙනෝනේ මාතර දන්නෝනේ, හම්බන්තොට තියෙනෝනේ ගලපති මන්තු. මම මේ කියන්නේ ඒකයි. ඒ නිසා මේවා අපි ප්‍රසිද්ධිය කතා කරනවා. නිලධාරීන් පොළඹවලා මේ කටයුතු කරලා තියෙනවා. මම විශේෂයෙන් ස්තුති වන්ද වෙනවා වර්තමාන දිසාපති පන්සල රත්නායක මහතුමාට. මම දැනුත් කතා කරා. එතුමා මේ ගොඩනැගිල්ල අපිට දෙසැම්බර් මාස 15 වෙනිදාට පෙර ලබා දෙන්න කටයුතු කරන කියලා අපිට දැනුවා. මම විශ්වාස කරනවා පෙබරවාරි මාසේ මොනරාගල පැවැත්වෙන ග්ලෝබල් ෆෙයා එකටත් සමගාමීව මේ මධ්‍යස්ථානයත් අපිට විවෘත කරන්න හැකියාව ලැබෙයි. ඒ අනුව මොනරාගල සාවට දිස්ත්‍රික්ක ප්‍රධාන අයට අපිට විශේෂයෙන් පුහුණුව ලබා ගන්නට, විශේෂ පහනුවක් වාසුවක් ලබා ගන්නට හැකියාව ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි විදේශ විනිමය ගත්තම 2021 අවුරුද්දේ කරුණ නියෝජ්‍ය කතානායකතුමනි විදේශ විකනමික ප්‍රේෂණ හැටියට අපිට මිලියන 5491.5ක් ඇමරිකාන ඩොලර් මිලියන, ඒ වගේම 2022 අපිට ලැබුණේ ඇමරිකාන ඩොලර් මිලියන 3789.5යි. 2023 ඔක්තෝබර් මාසේ අවසාන වෙනකොට ඇමරිකාන් ඩොලර් මිලියන 4862ක් අපිට මේ වෙනකොට ලැබිලා තියෙනවා. අපි ඉලක්ක කරනවා මේ වර්ෂයේ අවසාන වෙනකොට මිලියන ඇමරිකාන් ඩොලර් මිලියන 5800කට නැත්නම් 6000කට ආසන්න මුදලක් අපිට අපේ ජනතාව අපේ රටට ලබලා දෙයි කියලා. මම මේක සඳහන් කරේ අපි මේ ප්‍රමාණික අපි රට විරු හැටියට සලකන්නේ ඇයි? යුද්ධයේ කාලේ යුද්ධයේ ජයග්‍රහණයට ශක්තිය දුන්න පිරිසට අපි එදා රණවිරුව කිව්වා. අපි තාමත් රණවිරුව කියනවා. සමහර අය දැන් බෙලපාලියාම කියන්නේ අටපාස්සේ වුන් කියනවා. ඉතින් මම දැක්ක ඊයේ පෙරේදා උත්සාහ කරා අටපාස් කට්ටිය ගිහිල්ලා උපාධිධාරීන් අතරමං වෙලා හන්දානේ ගරු නියෝජ්‍ය කතා නායකතුමනි අර අපාස කරපෙවුන් ටික තමයි කියලා බේරගත්තේ. හැබැයි කියන්නේ රණවිරුව කියලා එදා කියනවා, දැන් මෙතන අපාස කරනවා. ඉතින් මේ මගේ මේවා ගැන අපි කල්පනා කරලා බලන්න ඕන. ඉතින් ඔබතුමා දන්නවා පහුගිය කාලේ අපිට සල්ලි තිබුණේ
දෙකක් කාලයක් තියෙනවා.
අපි ඉක්මන් ඉවර කරනවා. පිට අපිට ගෑස් ටික ගන්න සල්ලි තිබුණේ නැහැ. අපිට විදුලිය පැය 14ක් කැපුවා. දැන් මේ විදුලි බිල ගණනයි විදුලිය පැය 14ක් කැපුවා. ඊළඟට තෙල් පෝලිම් වල මැරුණා. මෙතන අපේ බත්තර මුල්ලේ පෝලිම තිබුණා. එහා පැත්තේ රංගා කිලෝමීටර 1.2ක් පෝලිම් වල තිබුණා. දවස් 3-4 වාහනේ නවත්තන් ඉඳලා අපිට යන්න බෑ. අපි අර ඩ්‍රයිවර් යවලා කැම පාර්සලයක් යවනවා. දවස් 3ම යවන්න අපි ගියොත් අපිටත් බඩු හම්බෙනවා. එහෙම தත්ත්වයක් තියෙන අපිටත් තෙල් ටික නැතුනේ හිටියා. හැබැයි ඒ தත්ත්වය යටතේ මේ රට බාර ගන්න කියලා අපේ විපක්ෂ නායකතුමාට අපි ආරාධනා කළා. මං අපි ගිහිල්ලා කතා කරා මේ තුන්වෙනි මහලට ගිහිල්ලා. අපි ගිහිල්ලා කතා කරලා කිව්වා බාර ගන්න අපි උදව් කරන්න කියලා. බාර ගත්තේ නැහැ. මේ මරාලේට කර ගන්න බෑ කියලා එතුමා කිව්වා. මේ මරාලේට කර ගන්න බෑ කියලා. දැන් බුදුහාමේ දෙන උපදෙස් හැමදාම උදේට ඇවිල්ලා උපදෙස් දෙනවා රට කරන හැටි. ඒ වෙලාවේ බැරි වෙච්ච වෙලාවේ කවුරුත් බාර ගත්තේ නැහැ. අර එහා පැත්තේ ඉන්න මහත්වරු තුන්දෙනාටත් පණිඩයක් දුන්නා කතා කරලා තුන්දෙනෙක් ඉන්නෝනේ ඒගොල්ලන්ට කිව්වා එහෙනම් ගෝඨනත් අයින් වෙන්න කිව්වා අගමැතිතුමා නේ ගෝඨනත් අයින් වෙන්න කිව්වා දෙන්නම අයින් වෙනා නම් පාර්ලිමේන්තුවට ගිනි තියලා උසාවියට ගිනි තියලා මේගොල්ලන් පරණ සෙල්ලම දාන්න තමයි ලෑස්ති උනේ එනිසා මෙතන දැන් අපිට උපදෙස් දෙන්න හදනවා තැන් තැන් වෙලා ගිහිල්ලා තියෙනවා මේ රටේ බංකොලොත් වීමට කවුරුත් වක් කියන්න ඕනේ 1957 ශ්‍රී කොළාලේ වෙලාවේ කොයිතරම් මහජන දෙපළ විනාශ වුණාද මේව හදන්න අපි ණය ගන්න සිද්ධ වුණා 1971 තරුණ ජීවිත කොයිතරම් විනාශ කරාද ඒ වගේම ගොඩනැගිලි විවිධ සම්පත් විනාශ කරා මේව හදන්න අපි ණය ගන්න සිද්ධ වුණා 1983 ඉඳලා 2009 දක්වා 2009 දක්වා අවුරුදු 30ක් යුද්ධ කරා මහ බැංකුවට බෝම්බ ගැව්වා දළදා මාලිගාවට බෝම්බ ගැව්වා බස් ගිනි තිබ්බා කටුනායක ගුවන්තොටුපළ විනාශ කරා ප්ලේන් ටික විනාශ කරා මේවා ඔක්කොම ගන්න කරු නියෝජ්‍ය කතා නායකතුමනි අපි ණය ගත්තා 1988 89 ට්‍රාන්ස්ෆෝමර් කීයක් ගිනි තිබ්බද ටෙලිෆෝන් කණු කීයක් ඇඩුවද ලයිට් කණු කීයක් ඇඩුවද ඔක්කොම මහ බැංකුවට ගිනිත් කිව්වා ඒවත් කියන්නම් ඒවත් එන්නම් එන්නම් ඒකටත් එන්නම් ඉන්න කියනවා මහ බැංකුව කඩපු වෙලා එහෙම කිව්වනම් අපේ හිටියා බලයට ඇවිල්ලා කට්ටිය මොනවද කරේ අපිත් හිටියනේ මේ පැත්තේ මහ බැංකුව ගැඩුවට පස්සේ අපිත් හිටියනේ තමුන්නාසල අපි ඔක්කොම මේ පැත්තේ හිටියනේ මොකද ගත්ත පියවර තමුන්නාසල හිටියා මේ පැත්තේ මොකද ගත්ත පියවර දැන් කයියලා යන්න එපා යා පැත්තට ගිහිල්ලා අපි ඔක්කොම හිටියා ඔබත් අපිත් හිටියා ඔබත් හිටියා මේ පැත්තේ අපිත් මෙතන හිටියා හරි කරුණාකරලා මට බාධා කරන්න එපා මන්තුමා ඉන්න ඔබත් හිටියා අපිත් හිටියා දැන් නිකන් ඉරිසියාවට ගෑ ගන්න එපා ඉන්න දැන් ඉන්න අපි කියනවා මේවා ගැන කලබල වෙන්න එපා කලබල වෙන්න එපා මේවා විනාශ කරපු ඒවා ට්‍රාන්ස්ෆෝමර් කීයක් නම් ගිනි තිබ්බද තරුණේ 66000ක් මැරුවා තරුණේ 66000ක් මැරුවා හරි නේද බස් ටික ගිනි තිබ්බා මේ විශාල ඉන්න විශාල විනාශයක් කරා මේ විනාශය ඉන්න මේ විනාශය කරපු අය මේ විනාශ මේ පාලනය කරපු අය පමණක් නෙවෙයි මේ කියන්නේ 74ක් පාලනය කරපු දෙපැත්තම වගේ පාලකයෝ විතරයි හැබැයි විනාශ කරපේම සූදානම් විනාශ කරපේම නැවත ගොඩනගන්න තමයි අපිට ණය ගන්න සිද්ධුුනේ කරු 34 ණයගත්තුනේ මේවා ගැන මේ දෙපැත්තට පාස් කළා හරියන්නේ නැහැ බෝලේ මේ දෙපැත්තට බෝලේ පාස් කළා හරියන්නේ නැහැ ඒ සියලු දෙනා වගේ කියන්න ඕන ඈ තා ඕන්නම් අනිත් පැත්තත් ඕන්නම් කියන්න අනිත් පැත්තත් ඕන්නම් කියන්න ඕනේද ඒ කාලේ සමහර පක්ෂ වලට ගන්ද ඉල්ලනකොට තුවක්කු දුන්න ආණ්ඩුවේ අපේක්ෂකයට තුවක්කු දුන්නා උන් තුවක්කු අරගෙන කල්ලි හදාගෙන මැරුවා ඒ නිසා තව කියන්න ඕන මම හැම පැත්තෙම කියන්න දන්නවා මම ඒ නිසා මම කතා කරන්නේ ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහොම ස්තුතියි තමුණාංශල සියලු දෙනාටම අවස්ථාව ලබා දීම සම්බන්ධව අපි නැවතත් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව ඔබතුමාට ස්තුතියවන්ත බල කරමින් කරු ඇමතුමා සියලුම විස්තර දොරතුරු ඉදිරිපත් කරමු නිසා මම බැලුවේ පිළිතුරු කතාව කරන්න ඔබතුමාට අවස්ථාව ලබා දෙන නැවත ස්තුති බල කරමින් මම ඉහිරෙනවා බොහොම ස්තුතියි
බොහොම ස්තුති කරවමත ගරු අලි සබ්‍රිය ඇමතුමා
යැ බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද දින මෙම විවාදයට සම්බන්ධ වෙලා ඉතාමත් වැදගත් අදහස් රාශියක් විවිධ පාර්ශ්වවල ඉදිරිපත් කරා ඒ සියලුම අදහස් වලට අපි ගරු කරනවා එවෙන් ගත යුතු දේවල් තියෙනවා නම් අපි අරගන්නවා විශේෂයෙන්ම විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධ ඉතා වැදගත් කරුණු රාශියක් අදහස් රාශියක් ඉදිරිපත් කරා අපි දන්නවා ඉතාමත්ම අමාරු සහ අසීරු දෙයක් අපි ඒ ඉතාමත්ම ඉතා දැඩි ලෙස එපිලිඳ කැප වෙලා ඒ විදේශ ප්‍රතිපත්තිය මෙහෙයවීම සඳහා අතිගරු ජනාධිපතිතුමා සහ කැබිනට් මණ්ඩලයත් ඔබතුමාලත් එක්කත් සාකච්ඡා කරලා අදහස් අරගෙන තමයි අපි කරන්නේ ඒකේ වරදක් කරගත්තොත් අපි දන්නවා ප්‍රතිවිපාක ඉතාමත්ම වැඩි කියන එක ඊළඟට මම මේ අවස්ථාව උපයෝගී කරගන්නට ඕන අපේ අමාත්‍යංශයේ පොදුවේ කරුණු කීම පිළිබඳව මම ගරු ඇමතිතුමා තාරක බාලසූරිය ඇමතිතුමා කියපු ආකාරයට කවුරු හරි වරදක් කරනවා නම් හොඳට තමන්ගේ වැඩේ කරන්න නැත්නම් ඔව නම් කරන්න එතකොට අපිට පුළුවන් පියවර ගන්න පොදුවේ අපේ විදේශ සේවයේ ඉන්න නිලධාරීන් තාමත්ම කැප වෙලා මහන්සි වෙලා වැඩ කරනවා අපි තාම අඩු නිලධාරී ප්‍රමාණයක් ඉඳගෙන එින්දා ඔවුන්ට අපි ගරු කරනවා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ තමන්ගේ රාජකාරිය නොකර ඉන්න සමහර අය උද්දච්චාය ඉන්නේ නැහැ කියන එක ඔවුන් ඒ අයත් ඉන්නවා සමහර අය ඉන්නවා අමාත්‍යතුමාටත් උඩින් ඉන්නේ ඒ පිළිබඳවත් අපි මේ පැහැදිලි අදහසකින් ඉන්නවා. නමුත් කෙසේ වෙතත් අපි හැම දෙනාගේම ගත්තු අදහස් අනුව අපිට පෙන්නේ එක දෙයක් තියෙනවා. ඒ තමයි ඉකොනොමික් ඩිප්ලොමසි එක. ඒ කියන්නේ ආර්ථිකය මේම සඳහා අපි කොහොමද අපේ තානාපික සේවය යථාර්ථයක් කරගන්නේ කියන එක පිළිබඳව හොඳ අදහස් රාශියක් ලැබුණා. ඒව කැටි කරගෙන ඒ පිළිබඳව අපි යම් කිසි දෙයක් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ පහුගිය වසර තුළ තමත්ම අමාරු කාලයක් තුළ අපිට විවිධාකාරයෙන් උදව් කරපු උපදෙස් දීපු එතකොට ජනාධිපතිතුමාට, කැබිනට් මණ්ඩලයට, ගරු ඇමතිතුමාට, අපේ රාජ්‍ය ඇමතිතුමාට, ලේකම්තුමිය ඇතුළු විදේශ අමාත්‍යංශයේ නිලධාරී මහත්මීන්ට, තානාපති සේවයේ නිලධාරී මහත්ම මහත්මීන්ට, විශේෂයෙන්ම අපිත් එක්ක ඉතාමත් සමීපව වැඩ කරපු මනුෂ්‍ය නායකකාර ගරු ඇමතිතුමා ඇතුළු ඒ අමාත්‍යංශයේ සහ නියෝජ රාජ්‍ය ඇමතිතුමාට, දිලුම් අමුණුගම ඇමතිතුමාට, ඒත් එක්කම අපිත් එක්ක සමීප වැඩ කරන හරින් ෆර්නෑන්ඩු ඇමතිතුමාත් සියලු දෙනාත් එක්ක එකතු වෙලා මේ වැඩ කිරීම සඳහා අපිට උපකාරී වීම පිළිබඳව සම්පූර්ණයෙන්ම මම මේ අවස්ථාවේදී ස්තුතිය පුද කරන අතර අද අදහස් ප්‍රකාශ කරපු සියලු දෙනාට මම ස්තුතිය පුද කරනවා. එක පුද්ගලයෙක් අදහස් ප්‍රකාශ කරා, ඒකෙන් ඇරුණාම අනිත් සියලු දෙනාම ඉතාමත්ම කාලෝචිත අදහස් ප්‍රකාශ කරා. නමුත් ඒ පුද්ගලයාටත් මම ස්තුතිවන්ත වෙන්න ඕනේ, ඒ මන්ත්‍රීතුමාටත්. මොකද ඒකෙන් මට එතුමා පිළිබඳව මම නොදැනගෙන හිටිය හොඳ කරුණු රාශියක් තාමර අපේ මන්ත්‍රීතුමා විසින් හෙළි කර දීම පිළිබඳව බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ශීර්ෂ 112 කාරක සභාව එකඟද?
ආයි.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ශීර්ෂ 193 කාරක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 221 කාරක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 328 කාරක සභාව එකඟද?
ආයි.
පාර්ලිමේන්තුවේ යළි රැස්වේ. ශීර්ෂ 112, 193, 221 සහ 328 සංශෝධන රහිතව කාර්ක සභාවේදී සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. සභාව කල් තැබීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙම ගරු සභාව හෙට දින නම් 2023 දෙසැම්බර් මාස 8 දින පූර්වභාග 9:30 යළි රැස්විය යුතුයි.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අසංක නවරත්න ගරුමන්තුමා.
සුදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කල් තැබීමේ යෝජනාව 2002-14 දරණ එකතු කළ අගය මත බදු පනතට සංශෝධන මගින් ශ්‍රී ලංකාව තුළ වගා කරන ධාන්‍ය වලින් සාදන ලද ආහාර නිෂ්පාදන සැපයීම සඳහා අදාළ වැට්බදු සහනය ඉවත් කිරීමට මෙවර අයවැය මගින් යෝජනා වී ඇත. ශ්‍රී ලංකාවේ පෝෂණ නිෂ්පාදනයේ මෙරට ආහාර කර්මාන්තයේ අත්‍යවශ්‍ය අංගයකි. නිෂ්පාදනයේ ඉහළ ප්‍රෝටීන් සහ පෝෂණ කෘෂි ආහාරවල අත්‍යවශ්‍ය ප්‍රභවයක් වන අතර එය පුළුල් පරාසයක පාරිභෝගිකයකට විශේෂයෙන් ආර්ථික වශයෙන් අවදානමට ලක්ව සිටින ජනතාවට මහත් සහනයකි. දැනටමත් ශීඝ්‍ර ලෙස වැඩිවීමෙන් යන මන්ද පෝෂණ තත්ත්වය පාලනය කිරීමට මෙම පෝෂ ආහාර ජනතාවට ලබාගත හැකි සහනදායි මිලකට ලබා දීම මේ මොහොතේ රජයක් ලෙස දියත් කළ යුතු ජාතික කර්තව්‍යයකි. දේශීය වගා කළ බඩීරුඟු, මුංඇට, සෝයා බෝංචි වැනි ධාන්‍ය වර්ග මිලදී ගනිමින් එම වගාවන්වල යෙදෙන ගොවි පවුල් 30,000කට වැඩි ප්‍රමාණයක් සඳහා මෙම නිෂ්පාදන යෙදෙන දේශීය කර්මාන්තකරුවන් ගිවිසුම් ගත වී තිබේ. ඔවුන් වාර්ෂිකව රුපියල් බිලියන 5ක් පමණ මෙම නිෂ්පාදන මිලදී ගැනීම වෙනුවෙන් වෙන් කරනු ලබයි. ගොවින්ගේ අස්වැන්න ඉහළ මිලකට මිලදී ගැනීමට ගිවිසුම් ගත වී තිබීම මෙන්ම ගොවි ආදායම් සුරක්ෂිතභාවය, කෘෂිකාර්මික හා ගොවින්ගේ සමාජ සංවර්ධන කටයුතු සිදු කිරීම දැනටමත් මෙම සමාගම් හරහා වසර ගණනාවක් තිස්සේ සිදු කරමින් පවතී. එම නිසා රජය විසින් යෝජනා කර ඇති මෙම වැට්බදු සහන ඉවත් කිරීම වහා අත්හිටුවා තවදුරටත් මෙම පෝෂාහාර සඳහා ලබා දෙන සහනය ඉදිරියටත් අඛණ්ඩව ලබා දෙන ලෙස මෙම ගරු සභාවට යෝජනා කරමි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒත් එක්කම මම වචනයක් කියන්න බලාපොරොත්තු වෙනවා. කාලය සීමා වුණත් මෙතන මුදල් රාජ්‍ය අමාත්‍යතුමා ඉන්නවා, ඒ පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. අපි දන්නවා මන්ද පෝෂණය සහිත අඩුබර දරුවපත් පසුගිය වසරේ 15%ක් විතර සිදු වුණා. මේ වසරේ 17%-18% දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනත් මහා බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් සරසවියත් එක් වෙලා පසුගිය දවස්වල සමීක්ෂණයක් කරලා ඒක ප්‍රතිඵල අනාවරණය වුණා. ඒ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය 55%, ඒ කියන්නේ 123,000 ශ්‍රේෂ්ඨ ගණනාවකින් බරපතල අවදානකට ලක් වෙලා ඉන්නවා කියලා ඒ වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ ජනසංඛ්‍යාවෙන් අපේ රටේ ලක්ෂ 60ක් විතර දැඩි ආහාර අනාරක්ෂිත බවකින් ඉන්නවා. අපි දන්නවා බොහෝ දෙනා අද ලංකාවේ තුන් වේල සපයා ගන්න බැරුව දෙවේලත් අමාරුවෙන් ඉන වෙලාවක්. බොහෝ ගොවි ජනතාව ඒ වගේම කම්කරු ජනතාව මේ ත්‍රිපෝෂ ගුලියක් කාලා කහට එකක් බීලා තමයි තමන්ගේ රැකියාවට යන්නේ. ඒ වගේම පාසල් දරුවන්ගෙන් වැඩිම ප්‍රමාණයක් මේ ත්‍රිපෝෂ ආහාර කියන්නේ පෝෂා ආහාර ලබා ගැනීමෙන් තමයි ඔවුන්ගේ ආහාර වේල සපයා ගන්න. ඒ නිසා අපි විශේෂයෙන්ම රජයෙන් ඉල්ලා හිටන මෙතන මුදල් රාජ මාතිතුමා ඉන්නවා. විශේෂයෙන් ඔබතුමා ඇතුළු රජයෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ මෙතෙක් පැවති මේ සහනය ඉදිරියටත් ලබා දීලා විශේෂයෙන්ම මේ මන්ද පෝෂණය ශීඝ්‍ර වශයෙන් වැඩි වෙන වෙලාවක මේ සහනය ලබා දීම සඳහා ඔබතුමාලගේ මැදිහත් වීම ලබා දෙන්න කියන ලියම කරමු. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු 37 නායක මැතිතුමා යෝජනා විශ්ිර කිරීම.
ගරු නියෝජ කතානායකතුමනි, අසංක නවරත්න මැතිතුමා ඉදිරිපත් කරපු මේ යෝජනාව මම ස්ථිර කරනවා. විශේෂයෙන්ම මේකේ තියෙන වැදගත්කම තමයි මේ යෝජනාව ඉදිරිපත් වෙන්නේ දේශීය කෘෂිකාර්මික අංශය ආරක්ෂා කරන්න සහ දේශීය ආහාර සැපයුම් දාමය ආරක්ෂා කරන්න. එනිසා මේ වැට්බත් අය කිරීම හරහා මේකට විශාල බලපෑමක් සිදු වෙනවා. ඒක තමයි විශේෂයෙන් සෝයා බෝංචි, මුං ඇට, වඩේනුගු මේ නිෂ්පාදනයන් හරහා තමයි මේ ත්‍රිපෝෂ, සමපෝෂ, යහපෝෂ, නනපෝෂ මේ ඔක්කොම නිෂ්පාදනය කරන්නේ. ඉතින් කවුරුන් වෙනුවෙන්ද මේක නිෂ්පාදනය කරන්නේ? මේක දරුවන් වෙනුවෙන්, ඒ වගේම මව්වරුන් වෙනුවෙන් නිෂ්පාදනය කරන පෝෂ ආහාර වේලක්. නිසා මේකට බදු වැඩි කිරීම හරහා සිද්ධ වෙන්නේ මොකද්ද කියලා අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද මේ නිෂ්පාදකයන් විශේෂයෙන් මේ සඳහා සම්බන්ධ වෙලා තියෙන ආයතන ගොවි පවුල් 30,000ක් මේකෙන් යැපෙන මට්ටමකට රුපියල් බිලියන 5කට වඩා මුදල් මේ තුල සැරිසරනවා. ඉතින් මේක ලොකු ව්‍යාපාරයක්. ඒතර ව්‍යාපාරයක් කියලා කිව්වේ ගොවීන් ආදායම ස්ථාවර කරන, ඒ වගේම ගොවීන් යැපෙන, ඒ වගේම අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර, මොනරාගල මේවාගේ පළාත්වල ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ආරක්ෂා කරගන්න උන්ගේ ආදායම් මාර්ගයක් වශයෙන් මේ කෘෂිකර්මාන්තයේ යෙදෙන්නේ. නිසා මේ නිෂ්පාදනය සඳහා විශේෂයෙන්ම දේශීය කෘෂිකර්මාන්තය ආරක්ෂා කරන්න, ඒ වගේම ආහාර සැපයුම් දාමය ආරක්ෂා කරන්න මේක කරන්නම වෙනවා. මොකද මේ බද්ද අය කිරීම හරහා මිල වැඩි වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට වෙන්නේ අපි බද්දෙන් ආදායමක් අපේක්ෂාවෙන් මේක දැම්මත් අනික් පැත්තට මේ සමාගම් ඊට වඩා අඩුවෙන් විදේශ රටවලින් මේක ආනයනය කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන්. එතකොට මොකද්ද වෙන්නේ? අපි බදු වලින් සල්ලි හොයනවා කියලා අපි ගණන් හදලා බැලුවොත් ඊට වඩා ලොකු මුදලක් ඩොලර් වලින් අපිට පිටරට ගෙවන්න වෙනවා. මේක තමයි මේකේ තියෙන භයානකකම. එනිසා බහඬ ලේකණේ අපි ඉල්ලා සිටින කැමැති මේ සඳහා අය කරන ඒ වැට් බද්ද නිදහස් කරන්න ක්‍රියා කරන්න කියලා මම දැක්කා මුදල් කාර්යක සභාවේ වුණොත් මේ සඳහා ලයිස්ට්ුවක් සකස් කරනවායි කියලා තිබුණා. මේක ගැන අවධානය යොමු කරන්න කියලා කියනවා. ඒත් එක්ක මම කියන මේක නිකම් නෙවෙයි. මේකේ බලන්න පුළුවන් ඇත්තටම ලංකාවේ නිෂ්පාදනය කරන ධාන්‍ය වලටයි මේ ඉල්ලන්නේ. එතකොට දෙක මේ නිෂ්පාදනය කරන්නේ ඉහළ ප්‍රෝටීන් තිබෙන
නිෂ්පාදනයක්ද
කියලා හොයලා බලන්න පුළුවන්. ඒ වගේම දේශීය ගොවියන්ගේ සංවිධානයක් මේක කරන්නේ. සංවිධානය වෙලා කරන්නේ. ඒ නිසා තමයි මේ බදු සහනය අපි දෙන්න කියලා ඉල්ලා සිටින්නේ. පොදුවේ හැම එකටම දාන බද්ද මේ පෝෂ ත්‍රිපෝෂ වගේ දේවල් වලට නැත්නම් මේ මුං ඇට, එහෙම නැත්නම් සෝයා බොන්චි මේවා නිෂ්පාදනය කරන බඩගිනුම නිෂ්පාදකයන්ට දාන්නේ නැතුව මේක නිදහස් කරන්න විශේෂයෙන් මෙරටේ දරුවන්, ඒ වගේම මව්වරුන් වෙනුවෙන් කරන විශේෂ ඉල්ලීමක් හැටියට සලකන්න කියලා අපි ඉල්ලන්න කැමතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු මන්ත්‍රීතුමාලා සියලු දෙනාටම දැන ගැනීම සඳහා මේ යෝජනාවට අදහස් දක්වන ගරු මන්ත්‍රීතුමාලා තවත් 11 දෙනෙක් ඉන්නවා. ඒ නිසා හැමෝම තමන්ගේ කාලය සීමා කරගෙන කටයුතු කරන හැමෝටම විනාඩි 2 ගානේ දීලා තියෙන්නේ. මුලින්ම ගරු එම් මුසම්මිල් මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අසංක නවරත්න මන්ත්‍රීතුමා ගෙනාපු යෝජනාව ප්‍රතිසත්නායක මැතිතුමා ස්ථිර කරපු මේ යෝජනාව ඇත්තටම මේක පැති කීපයකින් හරි වැදගත් වෙනවා. එකක් තමයි මේක ගොවි පවුල් 30,000කට අපේ අමැතිතුමා බලපානවා. ඒ වගේම දේශීය කර්මාන්තවලට මේක බලපානවා. ඒ වගේම දේශීය නිෂ්පාදන පරිභෝජනය කරන පාරිභෝගිකයින් පෙළඹවීම සඳහා මේක අතිශයින්ම බලපානවා. ඒ වගේම ආනයන වියදම පාලනය කර ගැනීම කියන කාරණාවටත් මේක බලපානවා. ඒ නිසා මේ යෝජනාව අපි ගෙනාපු යෝජනාව රටක් විදියට ගත්තොත්, ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියලා කල්පනා කරන්න නැතුව අපි රටක් විදියට ගත්තොත් මේ රටේ දේශීය නිෂ්පාදන ආරක්ෂා කරන්න, දේශීය කර්මාන්තකරුවා ආරක්ෂා කරන්න, දේශීය පරිභෝජන රටාව ප්‍රවර්ධනය කරන්න මේ හැම දෙයකටම අපිට දිරිගන්වන්න පුළුවන් යෝජනාවක්. ඒ නිසා මේ පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමා මේට ඇහුම්කන් දීම ගැනත්. ඒ වගේ මේ පිළිබඳව රජයේ අවධානය යොමු කරලා මේ සහනය ලබා දෙන්න කියන එක අපි ඉතාම ඉල්ලා හිටනවා. මොකද අනවශ්‍ය ආහාරවලට දරුවන් පෙළඹෙනවට වැඩිය දරුවන්ට මෙවැනි පෝෂණීය ගුණාංග එකතු වන ආහාර වලට අපි දරුවන් යොමු කිරීමත් එවැනි කර්මාන්ත පෝෂණීය ආහාර ලබා දෙන කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමත්
ඒ
නිපදවන ගොවි ජනතාව ශක්තිමත් කිරීමත් අපිට අපි රටක් විදිහට කළ යුතුයි. ඒ නිසා මේ යෝජනාවට අපි කාගෙත් පාර්ලිමේන්තුවක් විදිහට එකඟතාවය අරගනිමින් කටයුතු කළ යුතුයි කියලා ඉල්ලා සිටිමින් බොහොම ස්තුතියි මේ
අවස්ථාවට ලබා දෙන තුමා. ඊළඟට ගරු ආචාර්ය හර්ෂද සිල්ලමැත්තම ඔබතුමාට මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. මේක මේ ඇමතිතුමා මේ කලින් මේක එක්සෙම්ප්ට් නේ තිබුණේ. දැන් කලින් එක්සෙම්ප්ට් තිබුණේ තිරිඟු පිටි, ලදරු කිරි පිටි, හරි ඊළඟට ලංකාවේ නිෂ්පාදිත මේ මේ කෘෂි භෝග. මෙතන ස්පෙසිෆිකලි තිබුණා ලදරුවන්ගේ පෝෂ්‍යභාවය පෝෂණය සඳහා මේ අධිපෝෂණය තියෙන අධික ප්‍රෝටීන් තියෙන සහ ලංකාවේ ගොවියන්ගේ නිෂ්පාදනය කරන මේ පෝෂක කියලා. ඒක ඉතාමත්ම නැරෝ ඩෙෆිනිෂන් එකක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙච්චර කාල මේ වැට් එකෙන් එක්සෙම් කරලා තිබ්බට ඒ එක්සෙම්ෂන් එක අයින් කරන එක තමයි මේ එමෙන්ඩ්මන්ට් එකෙන් වෙන්නේ. ඉතින් ලදරු කිරි අයින් කරන්නේ නැත්තම් හරි මේ අනිත් ඒ පෝෂණය ලැබෙන අනිත් දේවල් අයින් කරන්නේ නැත්නම් ඇයි මේක විතරක් අයින් කරන්නේ කියන එක තමයි තියෙන ගැටලු. ඉතින් අපි මුදල් කාර්ක සභාවේ පක්ෂ සියලුම නියෝජනය කරන පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ ඒකමතික තීරණය වුණේ අපිට මේ එක්සෙම්ෂන් එක තවදුරටත් අරගෙන යන්න කියලා. බැරි හේතුවක් තියෙනවා නම් අපි මුදල් අමාත්‍යාංශයට කිව්වා අපේ කාර්ක සභාවට දන්වන්න කියලා. තාම අපිට එහෙම දන්වලා නැහැ. අපි බලාපොරොත්තු වෙනවා මේක විවාදයට ගන්න කලින් ඒක කරයි කියලා. අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාට මේ එක්සෙම්ෂන් එක තවදුරටත් තියාගෙන යන්න පුළුවන් වෙන විදිහේ තර්කයක් ඉදිරිපත් කරන්න. එහෙම පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
හොඳයි ගරු. බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු සුදත් මන්දිල මැතිතුමා ඔබතුමාට මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ අසංක නවරත්න ගරු මන්ත්‍රීතුමා කරපු යෝජනාවට එකඟත්වය පළ කරන ගමන් මම දකින්නේ මේ වැට්බද්ද වැද්දු සහනේ ඉවත් කිරීම ඛේදවාචකයකට මුල පිරීමක් හැටියට මම දකින්නේ. එක පැත්තකින් අපේ මේ දේශීය ගොවි පවුල් 25,000ක් 30,000ක් ඍජුවමත් 25,000ක් වක්‍රවත් මේ ව්‍යාපාරය තුලින් ජීවනාලිය ඒ අයගේ ගෙනියනවා. හැබැයි අපි දකිනවා මේ ගොවියෝන්ට මේ වැඩ්බද්ද නිසා මේ නිෂ්පාදන එහෙම නැත්නම් තමන්ගේ ගොවිතැන අහිමි වුණාට මේ කර්මාන්තකරුවට පුළුවන් මේ අවශ්‍ය අමුද්‍රව්‍ය මේ රටට ආනයනය කරලා නිෂ්පාදනය කරන්න. හැබැයි ආනයනය කිරීම තුලින් ගොවියාගේ සුරක්ෂිතභාවය සහමුලින්ම නැති වෙනවා. එක පැත්තකින් දේශීය නිෂ්පාදන තුලින් අධි ප්‍රෝටීන් ආහාරමය නිෂ්පාදන කරන ආයතන ගණනාවක් මේ සඳහා දායකත්වය දෙනවා. අපි දකිනවා ත්‍රිපෝෂ, සමපෝෂ, යහපෝෂ, නැනපෝෂ වැනි ඒ පෝෂණ ගුණයෙන් යුත් වූ ප්‍රෝටීනමය නිෂ්පාදන කරන්න මේ ගොවියාගේ නිෂ්පාදන බඩඉරිඟු, සෝයාබෝංචි, මුං ඇට වැනි නිෂ්පාදන හොඳ මිලකට මිලදී ගන්නවා. ඒ වගේම ගොවියාගේ ගොවි පවුලේ දරුවා පාසල් යන දරුවා සුරක්ෂිත කරන්න, ඒ වගේම ඒ අයගේ නිවාස සංවර්ධනේ, ඒ අයගේ අනිකුත් යටිතල පහසුකම් සංවර්ධනයටත් සුරක්ෂිතභාවයක් දීලා තියෙනවා. වක්‍රවත් මේ ව්‍යාපාරය හරහා විශාල සහයෝගයක් ලැබෙනවා. ඒ නිසා අපේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමා රංජිත් සියමලපිටිය මැතිතුමා මේ සභාවේ ඉන්න වෙලාවෙ මම යෝජනා කරන්නේ මේ සහනය ඉදිරියට දීලා මේ ඛේදවාචකයට මේ ගොවි පවුල් ලක් නොවි කටයුතු කරන්න අවශ්‍යයි කියන කාරණේ මතක් කරමින් මම නියතව බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුති කරමු. ගරු වීරසුමන වීරසිංහ මැතිතුමා ඔබතුමාට මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා.
ගරු මුලසන අඩවඩ නියෝජක කතානායකතුමනි, ඉතිහාසයේ පළවෙනි වතාවට කෘෂි ශේෂ්ත්‍රයට බද්දක් ගහන මෙතෙක් කාලයක් මොන ආණ්ඩු තිබුණා ජයා ජයවර්ධන ඇතුළු අධි ජනපති ආණ්ඩු තිබුණා කිසිම ආණ්ඩුවක කෘෂිකර්ම ශේෂ්ත්‍රයට බද්දක් ගැහුවේ නැහැ ඒක නිදහස් කළා තිබුණේ අවාසනාවට රනිල් වික්‍රමසිංහ මහත්තයා බදු ගහන එක හරි නමුත් ඒ ආණ්ඩුවේ කොටස්කාරයන් වෙච්ච අනිත් පාර්ශ්වයන් සියල්ල ඉදිද්දි ඒ කැබිනට් මණ්ඩලෙ ඉදිද්දි මේ බදු එකතු කළා තියෙනවා මේ ආර්ථික අර්බුදය තුළ රාජ්‍ය ආදායම් වැඩි වෙන්න ඕන බව ඇත්ත ඒක අපි පිළිගන්නවා හැබැයි වැට් බද්ද කියන්නේ වක්‍ර බද්දක් ඒ බද්ද තුළ පැනගෙන කාරණා සම්බන්ධව රාජ්‍ය මුදල් ඇමතුමනේ මම අහනවා ඔබේ අමාත්‍යංශය එමනට මහ බැංකුව මෙවැනි තීන්දුව ගන්නකොට මේකෙන් වෙන හානි ගැන කිසිදු තක්සේරුවක් කරලා තියෙනවද මේක එක පැත්තකින් බැලුවා මෙතන ගොවිපවුල් ලක්ෂ ගොවිපවුල් ගණනාවක් 30000ක් ඍජුව වක්‍ර 25000ක් ඒ අයට වෙන බලපෑම සම්බන්ධව ඒ වගේම කෘෂි ශේෂ්ත්‍රය පහුගිය කාලේ බරානක විදිහට කඩාගෙන වැටලා මේ පොහොර තීන්දුවත් එක්ක යම් ප්‍රමාණයක හිස ඔසවාගෙන යන වෙලාව මේක හරියට ගහෙන් වැටිච්ච ගොවියට අලියන්න අලිය ගහුවා වගේ දැන් අලිය කර දයන් යන්නේ ඔබතුමාල ගහෙන් වැටිච්ච ගොවියට අලියන්න වගේ වැඩක් මේක වෙන්නේ ඒ නිසා සමස්ත කුස ශ්‍රේෂ්ඨයම කඩා වැටෙන දෙයක් බාටපත් වෙනවා අනිත් පැයෙන් බැලුවම කරු නියෝජක කතානායකතුමනි මේක තුල මන්දපෝෂණ தත්ය මේ මන්දපෝෂණ தත්ය ඇති වෙන පසු தත්ය දරුවන්ගේ මොලේ වර්ධනය වීම සහ ශාරීරික වර්ධනය වීම ඒ කියන්නේ මන්ද පෝෂණ යුක්ත પરම්පරාවක් ඒක නිසා પરම්පරාවට බලපාන ප්‍රශ්නය ඒ නිසා මම මේ වෙලාවේ මට ලැබිච්ච කෙටි වෙලාවේ මිට වඩා කරන්න කතා කරන්නේ මේක සමස්ත කුස ශේෂ්ඨයටත් වැවිලි ශේෂ්ඨයට බලපානවා ගරු රාජ්‍ය අමාත්‍යතුමනි ඔබතුමා හොඳ මේ සම්බන්ධ හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් හොඩ් ශාස්ත්‍රීය පැත්තකින් දිහට තමයි මේ තීන්දුව ගන්න වෙලා තියෙන්නේ මේ අර්බුදය තුළ අපි පිළිගන්නවා හැබැයි මේව ගැන හොඳ පසුබිමක් කරන්න ඕන වෙලාව තේ වගාවට අපනයන භෝග වගාවට වී වගාවට මේ හැම දෙයකටම මේක මේ අඩුවඩි වශයෙන් බලපානවා මේ ශේෂ්ඨයන් සියල්ලක්ම බරපතල කේදිනි தත්ත්වය ජනවාරි මාසයෙන් පස්සේ ක්‍රියාත්මක වෙනවා ඒක නිසා මේ කාරණා සම්බන්ධව මේ IMF මරවුගල මත ඉඳගෙන ගන්න මේ තීන්දුව මත සිදුවෙන පසුකම්පන தත්ත්වයන් සම්බන්ධව අමාත්‍යංශ මිලොඩා පුළුල්ව හිතන්න කොට සාක්ෂියක් තියෙන මිනිස්සු විදියට හිතන්න දරුවන් ගැන හිතලා මේ තීන්දුව ආපස්සට හරව ගන්න කටයුතු කරන්න කියන ඉල්ලා සිටින් මම යන භවිෂ්‍යති
භවිෂ්‍යති කරු KPS කුමාරසිරි මැතිතුම ඔබතුමාට මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා
ගරු නියෝජක කතානායකතුමනි අසංග නවරත්න ගරු අපේ මන්ත්‍රීතුමා විසින් ගෙනාපු යෝජනා ඉතාමත් වැදගත් යෝජනාවක් විශේෂයෙන්ම මේ යෝජනාව ගරු නියෝජක කතානායකතුමනි අගේ මත එකතු කරන බැඩ්බද්ද විශේෂයෙන්ම මේ රටේ නිෂ්පාදනය කරන ධාන්‍ය වලට සහ ධාන්‍ය වලින් නිෂ්පාදනය කරන ආහාර වලට මේ බැඩ්බද්ද සහනය ඉවත් කරලා තියෙනවා ගරු නියෝජක කතානායකතුමනි අනුරාධපුර දිස්ත්‍රික්කේ පමණක් බඩිරු වගා කරලා තියෙනවා මේ වනට හෙක්ටයාර් දෙලක් හෙක්ටයාර් 32,252ක් හෙක්ටයාර් වලින් ඒ වගේම මුං ඇට හෙක්ටයාර් 10,000ක් විතර වගා කරලා තියෙනවා ඒ වගේම කව්පි 517ක් කුරකන් හෙක්ටයාර් 512ක් මේ වගා කරලා තියෙන ගරු නියෝජක කතානායකතුමනි මේ රටේ ගොවියෝ මේ අනුරාධපුර දිස්ත්‍රික්කේ පමණයි ඉතින් ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕනේ ගරු අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා රාජ්‍ය අමාත්‍යතුමා ඉන්නවා බඩේරුගේ බීජ කිලෝ 5ක් ගන්න නියෝජක කතානායකතුමනි රුපියල් 12,000ක් 13,000ක් වෙනවා බඩේරුගේ වගා කරනකොට පොහොර දාන්න ඕනේ 3 වතාවක් ඊළඟට මේවා සුද්ධ කරන්න ඕනේ 4 වතාවක් විතර ඊළඟට බඩේරුගු ටික කඩලා සුනාමියට දාලා අට ටික ගලව ගන්න ඕනේ ඒ අට ටික ගලව මහපාරේ දාලා වේල ගන්න ඕනේ මෙහෙම කරපුවහම ගරු නියෝජක කතානායකතුමනි විශාල මුදල් ප්‍රමාණයක් එනවා කිලෝ එකක් නිෂ්පාදනය කරන්න හැබැයි දැන් මේ ගොවියොත් එක්ක මේ ආහාර නිෂ්පාදනය කරන ආයතන ලිඛිතව ඇවිල්ලා තිනවා ගිවිසුමකට මෙන්න මේ මිලට තමයි බඩේරුගේ මිලදී ගන්න කියන කාරණාව මේ මාස් කන්නේ හැබැයි මේ ත්‍රිපෝසාර නිෂ්පාදනය කරන ඒ වගේ මේ අපි කියන මේ ආහාර නිෂ්පාදනය කරන ආහාර ආයතන වලට විශාල ප්‍රශ්නයක් වෙනවා කරු නියෝජක කතානායකතුමා මේ වැඩ බද්ද නිසා ඒ වගේම ගොවියට විශාල ප්‍රශ්නයක් වෙනවා මේ බීජ මේ ධාන්‍ය අලෙවි කරගන්න තියෙන කාරණාව නිසා ඒ නිසා මම ගෞරවයෙන් විශේෂයෙන්ම අපි ගොවියන්ගේ පුතෝ අපි හැමදාම කතා කරනවා ගොවියෝ ගැන මං ගෞරවයෙන් අපේ අපි බොහොම ආදරය කරන අමාත්‍යවරේ රංජිත් සිබ්‍රා පිට අමාත්‍යවරයා මොකද එතුමා බොහොම නිහතමානී අමාත්‍යවරේ කෙනස මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා මේ සංශෝධනය ඉවත් කරලා මේ රටේ නිෂ්පාදනය කරන ධාන්‍ය මේ රටේ නිෂ්පාදනයක ධාන්‍ය වලින් නිෂ්පාදනය කරන මේ දරුවන්ගේ ආහාරවල ඒ බව කල්පනා කරලා මේකට සහනක් දෙන්න කියන ඉල්ලීම කරනවා
බොහොම ස්තුතියි ගරු අඩේකල්නාදන් මැත්තම ඔබතුමාට මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා
ශ්‍රී ප්‍රතිසභානායක අවර්ලේ ඉන්ද්‍රිය දෙනම් ஒத்திவைப்பு பிரேனிலே உமேலே முக்கியமாக எங்களுடைய விவசாயிகள் குறிப்பாக தானியங்கள் விளைவிக்கின்ற விவசாயிகளுடைய நிலைமை சம்பந்தமாக இந்த ஒத்துழைப்பு பிரேரணை இருக்கிறது அமைச்சர் அவர்களே இரண்டு விடயங்களை கவனத்தில் எடுங்கள் ஒன்று முடிந்த எங்களுடைய சுகாதார அமைச்சர் அவர்கள் சொல்லியிருந்தார்கள். வீதாசார அடிப்படையிலே இந்த போசாக் இன்மை என்பது எங்களுடைய நாட்டிலே மிக மோசமான ஒரு சூழலை கொண்டிருக்கிறது. குழந்தைகள், தாய்மார்கள், கற்பிணி தாய்மார்கள் இப்படி பலதரப்பட்ட கல்வி, அதாவது பாடசாலை மாணவ மாணவிகள் இப்படியான தரங்கொண்ட இந்த போசாக்கு இல்லாத ஒரு சூழலை எங்களுடைய நாடு கண்டிருக்கிறது. அந்த வகையிலே நீங்களும் ஒரு கிராமத்திலிருந்து வந்தவர் என்று நான் நினைக்கின்றேன். அந்த அடிப்படையிலே இந்த போசாக்கை ஊக்குவிக்கின்ற வகையிலே இந்த இப்பொழுது இந்த ஒத்துழைப்பு பிறனை கொண்டு வந்த விடயத்திலே இந்த வரியை நீக்கி இதனூடாக எங்களுடைய போசாக்கு இல்லாத நாடா, அதாவது போசாக்கை கொண்ட திடமிக்க பிரஜைகளாக இந்த நாட்டிலே வாழ்வதற்கான வழி சமைப்பது ஒன்று. அடுத்தது தானிய வகைகளை உற்பத்தி செய்கின்ற எங்களுடைய விவசாய குடும்பங்கள் அதை நம்பித்தான் அவர்கள் உற்பத்தி செய்கிறார்கள். இதில் ஒன்றை நீங்கள் கவனத்தில் எடுக்க வேண்டும் அமைச்சர் அவர்களே, அந்த உற்பத்தி செய்கிற பொருட்களை ஒப்பந்த ரீதியாக சரியான விலைக்கு எடுப்பதற்கான கண்காணிப்பு வேண்டும். அந்த அடிப்படையிலே இந்த போசாக்கு என்ற சூழலில் அந்த தானிய வகைகளை உற்பத்தி செய்கின்ற எங்களுடைய விவசாய குடும்பங்கள் இதன் ஊடாக தங்களுடைய வருமான குடும்பங்களை நீங்கள் கவனத்தில் எடுக்க வேண்டும் என்று கேட்டு வாய்ப்பளித்ததற்கு நன்றி கூறி விடைபெறுகிறேன்.
பௌமிஸ்தி கரு மந்தமா கரு வைத்திய உப்புல் கலப்பத்து மத்தம் அபத்துமாட்டு மினித்து தக காலத்து
கரு நியோஜக தானாயகத்துமணி மகிதானே அது தவசை அப்பி விஷால ஆர்த்திக அர்புதைகள் முரல் பால தீன அவஸ்தாவுக்கு மிரட்டே வேலக் எற வேலக் கனதாத்துக்கட் பத்திலா தீன விழாவுக்கு இஸ்கோல யானல் அம்மாய் தருவோ விஷால பிரமாணியாக திரிபோஷ குளிய கால கால தமாய் இஸ்கோல யானே தவசை அவில்லத் திரிபோஷ குளிய கால ஜீவத்தின லம்மாய் விஷால பிரிசாக் அது வேணும் கூட லங்காவ இன்னும் ஏ வகையம தமாய் மெம வெட்பத்தேக்க அடுமகான திரிபோஷகுலிய கால இஸ்கூல நம்மை பிரமாணித் நத்தி வேண்ட புழுவா ஏ ஹரா இது வேணும் டிக்க தமாய் புரோட்டீன் எனர்ஜி மெல் நியூட்ரிஷன் கேன தத்துவ மே மிட்டிபாவ ருஷபாவ ஏ வகையம பர அடுவீம் மே ஹரா முலைவார்தனை அடுவீம் மே ஹரா மேரட்டி இஸ்ரஹாட்டின பரம்பராவல் தருவன் இங்கே தத்துவ மொழி வர்தனை அடுவீமா தேக்க அப்பே இத்தாமத்ம தருணு தனக்கட யானவா இன்னும் சாம்பம கரு அப்பே முதல் அமைத்து மாகி இல்லா சிட்டின்னே மே வெட்பத் அவும தரமின் மே ஆஹார திரவியலட்ட தானக நவத்தான் மே ஹரா கோவி கோவி பவுல் பிரமாண யப்பினவா இவகே விஷால வசின் மே திரிபோஷகுலிய சமபோஷகுலிய கால ஜீவத்தின தருவன் மே புரோட்டீன் ஊனத்தாவே ஹரஹா விஷால பிரஷ்னியாக் மந்த போஷண தத்துவாக் அதுவேன புழுவான் ஏ சந்தா மகிதான் ஒபுத்துமா இத்தாமந்த காருணிக அமாத்துவரே கிதியட கேகல திசிக்க நியோஜனை கரண அமாத்துவரே கிதியட மகிதான் மே மே அர வத்து கம் கருவான் பவா மே திரிபோஷ குளிய சமபோஷ குளிய கால ஜீவத்தின மினிசு இன் பிரதேசியாக நியோஜனை கர அமாத்துவரே கிதியட மே சந்தா சாதா சாதனீய மதியத்துவம் கரண் கரை கீழ பலா பொருத்துனா
துக்கதன் ஏகேக பது கீழ ஹந்துள்ளதீல ஏகே துக்கிதினோ அப்பி மேகே மே மகா பரிபாலனே சீலமு வியாபாரம் கமத்தி மேகட்டா ஏகோல சீயாய் வியதம் கண்ண எக்கசிய தவ தஹாட்டா நிகங் ஹம்பேலா நிகங் ஹம்பேலக ஏகோல ஏகோலன்ட கத்ன புள்ளுவாங்க ஹபாய் மேக பாவிச்சி கண்ண பாரிபோகிகே தமாய் மேக துக்கிதினே நேமினியகே தமாய் மே சல்லிதி கியன்னே அர மீசு ஹரி கமத்தி அர வியாபாரிக ஹரி கமத்தி மே வேடேட உண்ட நொதேரி சல்லியக் கேனோ மே 2.50 மே வகேல மே வை மீட வடா வெனஸ் விதியட கரன்னோன வெட பிலுவல மே ஹபதயாம் வெலா தியனே அர அர ගෙවන්න තියෙන මහා පරිමාණයේ ඉන්න මහා ලොකු නම් තියෙන ආදායම් බදු ගෙවු නැති උන්ගේ සල්ලි දෙක ගත්තා නම් මේ තරම් මේ දුක් විඳින්න ඕනේ නැහැ මේ අපිට. මේ 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 තීපෝසේක ගැනකත් හැමදාම මන්ද පෝෂණය කතා කරනවා තීපෝස කතා කරන මොනවාද මේ දෙක හේල්මල. මේ අර මහාචාර්යවරු ඇවිද ගන්න බෑ. පාර්ලිමේන්තුවට එන්න තියා මේ මොකද්ද මේ 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 කරේ. පොළොවේ මිනිහෙක්ගේ දුක දන්නේ නැහැ. කවදාකවත් දැකලා නැහැ දුක. හැමදාම ඉස්කෝලේට ගෙදරින් එළියට බහිනවා කාරයකට කාරකින් ඉස්කෝලේට යනවා ආපහු එන ඊට පස්සේ යනවා රට ගිහිල්ලා ඉගෙන ගත්තා. හැබැයි දුක දන්න මිනිස්සු මේක ගැන ප්‍රයෝජනවත් නෙමෙයි මේ එකක්. ඒ නිසා මම කියන්නේ මීට වඩා වෙනස් වෙන්න ඕනේ මේ ක්‍රමය. මේක මේ වෙනස් වුණොත් විතරයි මේ හරය දෙන්නේ. හැමදාම මේ බැරි මිනිහගේ හූරගෙන කාලා මේ පෝෂණය කරන ලුකුන්ව අර හොර මගඩි මොනාල ආදායම් බදු ගෙවන්නේ නැති කී දෙනෙක් ඉන්නවද? අර හිතපු අර යගේ මල්ලි මෙයාගේ ලොක්කයි මොන මොන කෙහෙල්මලද මේ? ඒ ටික ගත්තා මේ 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 මෙච්චර දුක් විඳිනවද මේ මිනිස්සු පිස්සුව.
බොහොම ස්තුතියි ගරුමන්තුමා. ගරු නිවල් පේතිස්ස මැත්තම ඔබතුමාට මිනිත්තු දෙකයි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉතාම වැදගත් යෝජනාවක්, කාර්යන යෝජනාවක්. විශේෂයෙන් සමපෝස, ත්‍රිපෝස, රන්පෝස, සුපෝස ආදී නිෂ්පාදනයන් පිළිබඳව තමයි ඒ නිෂ්පාදනයන් සමගයේ පද්ධතිය බිඳ වැටීමේ තර්ජනයකට අපිට මුහුණ පාන්න සිද්ධ වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ගරු රාජ්‍ය අමතිතුමනි, මේ කාර්යය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්නට ඕන. මම ජීවත් වෙන්නේ මධ්‍යම පළාතේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගතොත් මන්ද පෝෂණයෙන් සැලකිය යුතු වර්ධනයක් තිබෙන දිස්ත්‍රික්කයක්. ඒ නිසා අපි දන්නවා බාල මාළු බොහෝ දෙනෙක්ගේ පරිභෝජනයේ මග ඇරලා යන්න බැරි සමපෝෂ, ත්‍රිපෝෂ, රන්පෝෂ වගේ සුපෝෂ වගේ ඒ ධාන්‍යමය ආහාර වර්ග. ඒ නිසා මම හිතනවා අපට ඉතා ප්‍රබලව කුඩා දරුවන්ටත් බලපාන ප්‍රශ්නයක්, ඒ වගේම ගත්තොත් වැඩිහිටියන්ටත් බලපාන ප්‍රශ්නයක්, ඒ වගේම මේ පද්ධතිය ඇතුලේ ආදායම් ලබන යම් රැකියාවස්ථා විශාල ප්‍රමාණයක්, ඒ වගේම ගොවියෝ විදියට ගත්තොත් 30,000ක් විතර ආවරණය වෙනවා මේ වැඩසටහන ඇතුලේ. ඉතින් අපිට හිතා ගන්න බෑ පසුගිය කාලේ පුරාවටම විශේෂයෙන්ම ගත්තොත් කෘෂිකර්මාන්තයෙන්ලා ඉන්න අය මේ බදු සහන භුක්ති විඳපු අය, එය නිමාවටපත් වෙලා මේ දේශීය කර්මාන්ත බොහොම අමාරුවෙන් පරණල රැකගට යන වෙලාවක, ආර්ථික වශයෙන් යම් අසහනකාරී වාතාවරණයක් තිබෙන මොහොතක මේ නිෂ්පාදනයනුත් ප්‍රමිතියක් නැතුව පිටරටවලින් ආයනනය කරන්න සිද්ධ වුණොත් ඒක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ බාල මහලු දරුවෝ සියලු දෙනා වෙනුවෙමුත්, ඒ පද්ධතිය වෙනුවෙමුත් මධ්‍යම පළාතේ සභා, මධ්‍යම පළාතේ නුවර මම නියෝජනය කරපු මධ්‍යම පළාත් සභාවට යාබදව තමයි සමපෝස නිෂ්පාදන කර්මාන්ත ශාලාව පවතිබෙන්නේ. ඒ කර්මාන්ත ශාලා වැඩි රට පුරා දියත් වෙන්න ඕන මොහොතක, ඒ වගේම දේශීය කර්මාන්ත බිඳ නොවැටි පවත්වාගෙන යන්න ඕන මොහොතක අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් විශේෂයෙන් ඉල්ලනවා, රජයෙන් අපි ඉල්ලනවා කරුණා කරලා කෘෂි කර්මාන්තයට ලබා දීපු සහන වගේම මේ පද්ධතිය ආරක්ෂාව දිගු කාලීනව අපිට පවත්වාගෙන යන්න ඕන දරුපරපුර වෙනුවෙන්, වැඩිහිටියන් වෙනුවෙන්. ඒ නිසා මේ පද්ධතිය ආරක්ෂාව වෙනුවෙන් ඒ බදු සහනේ දිගින් දිගටම අපට ලබා දෙන්න කියන ඉල්ලීම තමයි ගරු රාජ්‍ය අමාත්‍යතුමනි අපි ඉල්ලා සිටින්නේ. බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට.
ගරු අරවින්ද කුමාර් ගරු අමාත්‍යතුමා, ඔබතුමාට මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා.
அவை தலைவர்களுக்கு நன்றி. இன்று மந்த போசனை தொடர்பான ஒத்துழைப்பு வேலை பிரேரணியிலே நாங்கள் கலந்து கொண்டு எமது கருத்துக்களை முன்வைத்துக் கொண்டிருக்கின்றோம். உண்மையிலே ஒட்டுமொத்த நாட்டின் மந்த போசனை விகிதாச்சாரத்தை பார்த்தால் அது அதிகரித்து காணப்படுவதற்கு பிரதான காரணம் மலையகத்திலே 100% சிறுவர்கள், ஒட்டுமொத்த சிறுவர்களும் மந்த போசனைக்கு உள்ளான ஒரு நிலைமைதான் மலையகத்திலே காணப்படுகின்றது. பிறக்கும் போதே மந்த போசனை, வளரும் போதே மந்த போசனை, படிக்கும் போதே மந்த போசனை என்ற அந்த நிலைமை மலையகத்திலே மிக உச்சகட்டத்தில் இருக்கின்றது. ஆகவே இந்த மந்த போஷனை நீக்குவதற்கு நாங்கள் ஒரு சிறந்த வேலை திட்டங்களை முன்வைக்க வேண்டும். அவ்வாறு முன்வைத்தால் மாத்திரமே ஒட்டுமொத்த நாட்டிலும் உள்ள மந்த போஷனை விகிதாச்சாரத்தை நாங்கள் குறைக்க முடியும். பிறக்கும் போதே இடை குறைந்த பிள்ளைகள், வளரும் போதே அந்த வயதுக்கேற்ற வளர்ச்சி இல்லாத தன்மை, படிக்கும் போது கூட இந்த மந்த போஷன் காரணமாக படிப்பில் கவனம் செலுத்த முடியாத ஒரு தன்மை என்று பல்வேறு பிரச்சனைகள் மலையகத்தில் இருக்கின்றது. ஆகவே இதனை முக்கிய கவனத்தில் கொள்ள வேண்டும். அதே நேரத்தில் அசுவசம வேலை திட்டம், அசுவசம வேலை திட்டத்தை பொறுத்தளவிலே, மலையத்தை பொறுத்தளவிலே அது மிக தோல்வியடைந்த ஒரு வேலை திட்டமாகவே நான் பார்க்கின்றேன். ஏனெனில் இந்த அசுவசம நிவாரண திட்டத்திற்குள் உள்வாங்கப்பட வேண்டியவர்கள் உள்வாங்கப்படாத ஒரு காரணத்தினால் அது அங்கே தோல்வி அடைந்திருக்கின்ற விடயத்தை நான் இந்த இடத்திலே உயிரை தமிழக கூறிக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் இது தொடர்பாக நேற்று நான் ராஜாங்க நிதியமைச்சர் கௌரவ சகான் சேமசிங் அவரோடு நான் பேசும்போது மலையகத்தில் இந்த பிரச்சனை இருக்கிறது, இதை தீருங்கள் என்ற அந்த விடயத்தை நான் மிக ஆணித்தரமாக வலியுறுத்தினேன். அப்பொழுது இந்த அசுவசம வேலை திட்டத்தில் புதியவர்களை உள்வாங்க விண்ணப்பங்கள் ஜனவரி மாதத்திலே உள்வாங்கப்படும், அப்பொழுது மலையத்தில் உள்ளவர்கள் அனைவரும் விண்ணப்பிக்க முடியும் என்ற ஒரு விடயத்தை கூறினார். ஆகவே இந்த தொடர்பாக ஆக்கப்பூர்வமான நடவடிக்கை எடுக்க வேண்டும் என்று கூறி வாய்ப்பளித்த தலைவருக்கு நன்றி கூறி விடைபெறுகின்றேன். நன்றி.
බොහොම ඉස්සෙති ගරු මතන්. ඊළඟට ගරු රංජිත් සිං බලාපිටිය මැත්තම ඔබතුමාට මිනිත්තු 8ක කාලයක්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉතාම වැදගත් යෝජනාවක් මන්ත්‍රීවරු 11 දෙනෙක් නැත්නම් ඉඩපැරි ප්‍රමාණයක් ඉතාම කෙටියෙන් උනත් මේ සුවිශේෂ කාරණා පිළිබඳ අදහස් දැක්වුවා. ඉස්ලාම් කියන්න ඕනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වැඩ් බද්ද කියන්නේ ලෝකේ තියෙන වර්තමාන දියුණු බද්දක්. අගේ එකතු කිරීමට තමයි මේ බද්ද අය කරනු ලබන්නේ. ඒක නවීන ලෝකයේ දියුණු බද්දක්. මොකද ඊට වඩා වෙනස් මේ පිරිවැටුම සඳහා කරන බදු ක්‍රම දැන් යල් පැනගේ බදු ක්‍රම. ඒ නිසා මේක ලෝකේ නවීන බද්දක්. මොකද මේක අගේ එකතු කරන්නාට එකතු කර ප්‍රමාණයට තමයි බද්ද වැටෙන්නේ. ඒ වගේම මම අර මැදදී බාධා කරේ නැහැ තුමල්ලාට, මේක මේ ගොවියාට ගහන බද්දක් නෙවෙයි. මේ අපේ මේ අලුතෙන් යෝජනා වෙලා තියෙන එක වැඩ් බද්දක්වත් ගොවියාට ගොවිපලේදි වදින බද්දක් නෙවෙයි, නිෂ්පාදන වලට වදින බද්දක්. එතුමාලා කියන කාරණාව යම් දෙයක් තියෙනවා. ඒක වක්‍රාකාරයෙන් ගොවියාට මේ පැටවීමේ හැකියාවක් මේ නිෂ්පාදකෙන්ට තියෙන්න පුළුවන්. ඒ නිසා මේ ගැන අපි අවධානය යොමු කළ යුතුයි. හැබැයි අපි දන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පහුගිය අවුරුදු 2022 වෙනකොට අපි 7.3% දළ දේශීය නිෂ්පාදන සාපේක්ෂව අපේ රාජ්‍ය ආදායම දැන් අපි 9.2% වර්ධනය කරගෙන තියෙනවා. අපේ ඉලක්කය 2024 12.1% යන්න. අපි හැබැයි මේක 15% දක්වා ගියොත් තමයි අපි ස්ථාවර ශක්තිමත් ආර්ථිකයක් තියෙන රටක් බවට පත් වෙන්නේ. එහෙම ඉලක්කයක් අපිට තියෙනවා. ඒ වගේම අපිට අපේ ප්‍රාථමික ගිණුමේ හිගය අපි දිගින් දිගටම ඍණ පැත්තට තියාගත්තේ. අවුරුදු 75ක පස්ස අවුරුද්දක් විතරයි මේක ධනම තිබුණේ. අපි මේ පහුගිය අවුරුද්දේ අර දැවැන්ත හිරවීමට ඒක හේතුණා. අපේ ආදායමට වඩා විශාල වියදමක් අපි කරනවා. ඒක තමයි ප්‍රශ්නය. ඉතින් දැන් අපි ප්‍රාථමික අතිරික්තය 0.8% දළ දේශීය නිෂ්පාදන සාපේක්ෂව තියාගන්න අපි එකඟ වෙලා තිනවා. ඒ එකඟතාවයේ වැදගත්කම තියෙන්නේ වෙන කාටවත් නෙවෙයි, අපේ රටේ ආර්ථිකය ස්ථාවර කරන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි. වැඩබදු නිදහස් කිරීමේ රාශියක් ලබා දීම හේතුවෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් 1.2%කට වැඩි ප්‍රතිශතයක් අහිමි වෙලා තිනවා කියලා ගණනය කරනවා. ඉතින් මේක ලබා ගත යුතුයි. ඒ නිසා තමයි බදු නිදහස් දීපු ද්‍රව්‍යයන් 138.97%කට මේ නිදහස ඉවත් කිරීමට යෝජනා වෙලා තියෙන්නේ. එයින් දළ දේශීය නිෂ්පාදනය 1.2%ක බදු මේ ආදායම් වැඩිවීමක් නැත්නම් බිලියන 378ක් ලබා ගන්න පුළුවන් කියලා ගණනය වෙලා තියෙනවා. ඒක රටේ අවශ්‍යතාවය. එමෙන්ම මෙම ආදායම් උත්පාදන ක්‍රියාමාර්ග සිදු කරන අතරතුර රජය විසින් ජනතාවගේ සුභසාධන අවශ්‍යතා සඳහාද ප්‍රතිපාදන සැලකිය යුතු ලෙස වැඩි කර ඇත. සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන් සඳහා 2023 වසරේදී බිලියන 187ක සිට 2024 වසරේදී බිලියන 205ක් මේ සමාජ ආරක්ෂණ ජාල මේ වැඩසටහනට පමණක්. පොදුවේ අපේ මේ 2024 වසරේ යෝජිත සුභසාධන වියදම බිලියන 1016ක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි අපේ ආදායමෙන් තාමත් අපි 70%ක් 2024 70%ක් ණය පොලී ගෙවන්න ඕනේ. එහෙමනම් අපිට මේ අනිත් සියල්ලටම එක්ක ණය ගන්න වෙනවා. දැන් අපිට මුදල් අච්චු ගන්න බෑ. මෙන්න මේ පිළිතුරට අපි සාර්ව උත්තරයක් හොයන්න ඕනේ මේ ප්‍රශ්නෙට. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් අරකේ බද්ද අඩු කරන්න මේ කාරණා මේ ඔක්කොම සංවේදී කරුණු. බද්දක් කියන්නේ කොයි වෙලාවකවත් පහසුවක් නෙමෙයි. මේ රටේ ජනතාවගෙන් තමයි අය කරන්නේ. හැබැයි අපි මොකද්ද හොයන පිළිතුර? මේකට අපි ශක්තිමත් දීර්ඝකාලීන පිළිතුරක් හොයන්න ඕනේ. අපි දැක්ක රාජ්‍ය ආදායම අහිමි වෙලා මේ රට වැටුණු තැනේදී මේ කෘෂිකර්මය රැකුණෙත් නැහැ, අධ්‍යාපනය රැකුණෙත් නැහැ, මේ සෞඛ්‍ය රැකුණෙත් නැහැ, අඩුම ගානේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව බිහිවුණු රජය රැකුණෙත් නැහැ. මෙන්න මේවට තමයි අපි මේ සාර්ව ආර්ථික පිළිතුරු හොයන්නේ. මේ පිළිතුරු හොයද්දී අපිට අර කාරණාව නිදහස් කරන්න මේක මේව හරි සංවේදී. මම කියන්නේ කිසිමසේත්ම මේව අහුන්කන් දිය යුතු නැති අහුන්කන් දිය යුතු කරුණු මේවා. හැබැයි අපි උත්සාහ කරන්නේ මේවට පළල් පිළිතුරක් හොයන්න. දැන් අපි මේ ආකාරයෙන් මේ වාගේ පිළිතුරු හොයලා අපේ ආදායම වැඩි කරගෙන මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුළු දෙවැනි වාරිකේ අරගෙන අපිට ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන තියෙන මුදල් අරගෙන අපි දැන් මේ 3.8% ගිහින් තියෙන අපේ සංචිතය බිලියන 5න් එහාට ගිහිල්ලා අපේ රුපියල තවදුරටත් ශක්තිමත් කර ගැනීම තුළ අපිට පුළුවන් මේ බඩු මිල කියන එක මීට වඩා ශක්තිමත් විදිහට පැලස්තර උත්තරයක් නෙවෙයි, මීට වැඩිය
පළල් උත්තරයකින් දීර්ඝකාලීනව අඩු කිරීමකට යන්න. ඉතින් අපි උත්සාහ කරන්නේ එතෙන්ට. අන්න ඒ නිසා මම කියන්නේ ඒ නිසා කිසිසේත්ම ඉදිරිපත් කරන කරුණු නොවැදගත් කියලා. මේවා හරි වැදගත්. මේ ප්‍රශ්නයකට මුහුණ දුන්න පීඩාකාරී සමාජයක මේ හැම දෙයක්ම තවදුරටත් පීඩාවක්. හැබැයි අපි මේෙන් ගොඩ යන්නේ නැද්ද ගරු කතානායකතුමනි? අන්න ඒ නිසා අපි මේ සියලු දෙනාම මම දැක්ක පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරු මේ කාර්යාමි සංවේදී කරුණා. නමුත් අපි මෙන්න මේ මෙතනින් එහාට අපේ පිළිතුරු විය යුත්තේ මේ එක එක කරුණු වෙනුවෙන් වූ කෙටි කාලීන ප්‍රාදේශීය වශයෙන් වූ කරුණු වෙන්න පුළුවන්,
අමාත්‍යාංශයෙන්
කරුණු වෙන්න පුළුවන්. හැබැයි ඊට වඩා එහා ගිය පළල් පිළිතුරක් හොයලා මේ වැටුණු රට නැගිටවන ව්‍යායාමයේ අපි එදිය යුතුයි කියන කාරණාව පිළිබඳ වැඩි අවධානය යොමු කරමින් මේ සියලු කරුණු පිළිබඳ අපි දැඩිව සුවා බැලීම් කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මහත්මනේ. අද දිනට නියමිත සභාවේ කටයුතු අවසන් කරමි. පාර්ලිමේන්තුව හෙට දින පෙරවරු 9:30 යළි රැස්වේ.